සාල සංඛ්‍යාවක් ලිඛිතව ලැබිලා තියෙනවලු. ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඒ ලැබිච්ච විශාල ප්‍රශ්න සංඛ්‍යාවෙන් සමහර විට 30ක් 40ක් විතර වැඩගත්තු කියලා හිතන වැඩි වැඩගත්තු කියලා හිතන ප්‍රශ්න. ඒ වගේම උදේවරුේ සාකච්ඡා කළ දේවල් නොවන දේවල් හවස්වරුේ මතු කරලා ගන්න. ඉතින් ඒක නිසා එහෙමනම් කෙලින්ම මේ අපේ ගොඩමුන්න මහත්මයාට වෙනද වගේම අපි ආරාධනා කරනවා දොස්තර ගොඩමුන්නේ මහත්මයාට මේ ප්‍රශ්න ඒ ලිඛිතව එවලා තියෙන ලැබුණු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. සෝතාපත්ති මාර්ගයට පත්වීම සඳහා සද්දස්ස කොළපුත්තස්ස වීමට කලයුතු මුල්ම ක්‍රියා පිළිවෙත අනුපිළිවෙලට පහදා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දැන් සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ තියෙනවා සාරිපුත්ත සූත්‍රය, ဒုတိය සාරිපුත්ත සූත්‍රය. මේ සූත්‍ර දෙකේදීම බුදුහාමුදුරන්ගෙන් ওই ප්‍රශ්නේ ඇහුවා. සෝතාපට්ටි මාර්ගයට පත්වෙන්නට අවශ්‍ය මූලික කරුණු අංග මොනවාද කියලා. ඒ නිසා පළමුවෙන්ම මේ සෝතාපට්ටි ඵලයට පත්වෙන්න නම් මේ හේතුඵල ධර්මය පිළිබඳව අහන්න ඕන. සිරි සද්ධර්ම ශ්‍රවණය තමයි අවශ්‍ය වෙන්නේ. සිරි සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් ඒක කල්යාණ මිත්‍රයෙකුගෙන් එහෙම නැත්නම් අර සත්පුරුෂ සංසේවණයෙන් කරන්න ඕන. ඒ නිසා මේ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් බුදු කෙනෙකුගෙන් මේ ධර්මය දන්නා දැකගත් කෙනෙකුගෙන් කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ මග කියා දෙන්න පුළුවන් පුද්ගලයෙකුගෙන් මේ මග අහන බුද්ධ දේශනාව බුද්ධ භාෂිතයේ මග අනිච්ච දුක්ඛ අනාත්ත විශේෂයෙන්ම තියෙන්න ඕන සංදේශනාව දුවතාවේ ත්‍රිපරිවර්තයේ පටිච්ච සමුප්පාද ධර්මයේ සතර සත්‍යපට්ඨාන මේ වගේ දේවල් පිළිබඳව අහලා තමන්ගේ හිතේ අර දහම් ඇස පාද ගන්න. දහම් ඇස පෑදුනාම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම සහ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම කියන දෙකම තේරුම් ගන්නවා. දෙකම තේරුම් ගන්න ඕන. එකක් නෙමෙයි. ඒ අනුව තමා කළ යුතු දේ සහ කරණීය ධර්ම, නොකළ යුතු දේ අකරණීය ධර්ම දෙපැත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයාට ධම්මේසු ධම්ම අනුපස්සනාවේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට පුළුවන්. ඒ අනුව සෝතාපට්ටි මාර්ගයේ මාර්ගාංග පූර්ණ වෙලා ඵලයටපත් වෙනවා. ඒ නිසා මේ කරුණු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණය, එමගින් පරතෝගෝෂික ප්‍රත්‍යය සහ සම්මාදිට්ඨියටපත් වීම, ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න ඕන. ඒ අනුව සෝතාපට්ටි ඵලය පූර්ණ වෙනවා. මාර්ගාංග සම්පූර්ණ වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ, අන්තර්ජාලයේ ඔස්සේ ප්‍රශ්නයක් යොමු කරලා තිනවා. බුදුන් වහන්සේගේ හෝ අරිහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාවෙන් බුද්ධ ශක්තියට අනුගත විය හැකිද? එසේ නොමැතිනම් ඉඩ ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?
දැන් බුදුහාමුදුරුවම අනුදැන වදාරලා තියෙනවා මේ උද්දේශක පාරිභෝගික ශාරීරික වස්තුන් බුදුහාමුදුරුවන්ගේ හෝ අරිහත්තුන් වහන්සේ කෙනෙකුගේ හෝ අබුද්ධෝත්පාද කාලයක නම් චක්‍රවර්ති රජතුමෙකුගේ හෝ මේ ධාතුන් වහන්සේලාට බැඳ පුදා ගැනීමෙන් යම් ආකාරයක ලෞකික ශක්තියක් මේ බුද්ධාලම්බන ප්‍රීතියක් හිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ අනුව මේ බණ අහන්නේ නැතුව වැඳ වැඳ හිටියට බුද බුද හිටියට යද යද හිටියට බෞද්ධෙක් වෙන්නේ නැහැ. බෞද්ධරා දමන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා දැන් අපි කල්පනා කරමු. දැන් දළදා මාලිගාවේ අපි දන්නවා හොඳටම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. සිය පාරක් වැන්දත් දහස් පාරක් වැන්දත් දවසට එක පාරක් මුළු ජීවිත කාලයම වැන්දත් මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් ආකාරයක හිත පැහැදීමක් පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ පිරිසිදු වීම තුලින් අර දහම් මැස පැහැදෙන්න උපකාරයක් උදව්වක් වෙනවා මිසක් බණ ඇහුවේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ හෝ රහතුන් වහන්සේලාගේ හෝ වෙන කාගේ හෝ ධාතුන් වහන්සේලාට බැඳ බුදා ගැනීමෙන් යම් ආකාරයක බුද්ධාලම්බන ප්‍රීතියක් සදාසිතක් ඇති වෙනවා. නමුත් මේ දහම් මැස අර චක්කුකරණී ඥානකරණී වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිවනට උපකාර වෙන්නේ මේ කියන චක්කුන් උදපාටි ඥානං උදපාටි එහෙම නැත්නම් මේ දහම් ඇස උපදවා පහදා ගැනීමයි. ඒකට බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළ තියෙනවා මේ සෝතාවදන්නේ පඤ්ඤා සුතමේ ඥානය ලබා ගන්න ඕන. එහෙම නැත්නම් මේ බුදු කෙනෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් බව උදුරා දමන්නට උපකාරක ධර්ම අහලා දැනගෙන ඒ බව උදුරා දමන්නට ක්‍රියා තමන් මාර්ගචරියාවක් අනුගමනය කරන්න ඕන. ඒකයි අවශ්‍යතාවය.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බුද්ධ ශක්තියට අනුගත නොවි සෝවාන් ඵලයට පත්විය නොහැකිද?
බෑ. ඒක කීයටවත් වෙන්න බෑ. මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටසේ ඡේද තියෙන අංක දාලා 95 වෙනි කොටසේ ඔය ප්‍රශ්නෙම ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් විමසුවා. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න විනාඩි ගණනකට පෙර ආනන්ද හාමුදුරුව ඇහුව ප්‍රශ්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ ඔය ආකාරයෙන්ම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් තව ටික වෙලාවකින් නොබෝ වෙලාවකින්ම පිරිනිවන් පාන්න යනවා. මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න තිබුණු මාර්ගය බුදු හඬ බුදුරුව බුදුබණ බුදු බල නැති වෙලා යනවා නේද? ඉදිරි මේ ශාසනය පවත්වාගෙන යන්න බැරි වෙනවා නේද කියලා. ඒ ගමන ගෞතම බුදුහාමුදුරුව මේකට බොහොම පැහැදිලි සරල පිරිසිදු පිළිතුරක් දීලා තියෙනවා. සද්දස්ස කුල පුත්තස්ස දසනියන සංවේදිනියන් චත්තාරෝටානානි විග්‍රහ කරලා. ඒ නිසා මේ බුද්ධ ශක්තිය මේ විශ්වයේ පෙර සියලුම පිරිනිවන් පාවදාළ බුදුවරුන්ගේ ඒ බුද්ධ ශක්තිය මේ ක්‍රියාකාරී ශක්තිය තැන්පත් වෙලා කේන්ද්‍රගත වෙලා තියෙන තැනක් මේ විශ්වයේ තියෙනවා. ඒ නිසා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන ස්ථාන හතරක් බුදුහාමුදුරුවම දේශනා කළා. ඒ ස්ථාන හතර වැඳ උදා ගැනීමෙන් ඕනෑම කෙනෙකුට මිනිහෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙලා සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වූ කෙනෙකුට පමණක්, හැම කෙනෙකුටම නෙමෙයි. මේ දසනියානං සංවේදනියානං කියන්නේ නැවත සෝතාපට්ටි ඵලය. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන් සද්දස්ස කුල පුත්තස්සයන්ට අර බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ ස්ථාන හතර. ඒ බුද්ධ ශක්තිය අතීත සියලු බුදුවරුන්ගේ අර බෞද්ධරා දෙමු ශක්තිය මේ කේන්ද්‍රගත වෙලා තියෙනවා. මේ තැන්වලට අනුගත වීමෙන් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, සෝවන් ඵලයට පත්වන්නේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවක පමණද?
නෑ, ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවෙත් නැවත නැවතත් ඒ ධර්මය සුතං සුසුතං බහුසුතං සුතදර නැවත මෙනෙහි කරන වෙලාවේ විචතා පරිචිතා මේ ධර්මය නැවත මෙනෙහි කරලා විචක්ෂණය කරලා විවරණය කරලා විභජනය කරලා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ දරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවේදී තමා බුදුහාමුදුරුවන්ගේ කාලේ නම් බොහෝ දෙනෙක් මගඵල සෝතාපට්ටි ඵලයට පත් වුණේ. නමුත් අද ඒ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් මගඵල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් නිවැරදිව මේ ධර්මය අහන නම් ඒ අහන වෙලාවෙත් ඒ ධර්මය ඇහුවට පස්සේ නැවත නැවත අද මේ තාක්ෂණය අනුව සීඩී තටියකින් එක රේඩියෝ ගුවන් විදුලියකින් එමත් අහන්න පුළුවන්. හැබැයි අර පරතෝ ഘോഷික ප්‍රත්‍ය ලැබුණට පස්සේ මේ සුතමී ඥානය ලැබුණාම කොයි මොහොතකෝ නැවත අහන විට මේ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය තේරුම් ගත්ත ගමන් කන සම්පත්තිය ලැබෙනවා. ඒ අනුව සෝතාපට්ඨ ඵලයට පත් වෙනවා. නිබ්බිදා කියන தত্ত্বය තමන්ටම යථාභූත ඥාන දර්ශනයෙන් ලැබෙනවා. ඒක තමයි සෝතාපට්ටි ඵලය. ඒ නිසා ධම්මානුධම්ම ප්‍රතිපදාව අවශ්‍යයි. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ මේ ධර්මය අහන වෙලාවෙ වෙන්න පුළුවන්. ඒක නැවත ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් සති සම්බොජ්ජංගයෙන් මේ ධර්මය නැවත සිහිපත් කරන වෙලාවක වෙන්නත් පුළුවන්. ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. මේක ප්‍රායෝගිකව කළ යුතුයි. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන වෙලාවක වෙන්නත් පුළුවන්.
ස්වාමීන් වහන්ස, සෝවාන් ඵලයට පත් වූ පසුවත් විඥානය වාංචනික ධර්මවලට හසු වේද?
ඔව්, ධර්මදුරට තවදුරටත් එහෙම මේ අවස්ථාවේ තියෙනවා. තාම අරහත් ඵලයට පත් වෙන කම්ම අස්මිමානය තියෙනවා. රූප රාග අරූප රාග තියෙනවා. අනාගාමී තත්ත්වයටපත් උනත් රූප රාග රූප රාග මාන අස්මිමානය තියෙනවා. ඒ නිසා විඥානයේ පොඩි පොඩි ක්‍රියාත්මක වීම මේ සෝතාපට්ටි ඵලයටපත් උනාට පස්සෙත්, සකදාගාමී ඵලයටපත් උනාට පස්සෙත්, අනාගාමී ඵලයටපත් උනාට පස්සෙත් විඥානය සුළු වශයෙන් ක්‍රියාත්මක වෙනවා, ආහාර හොයනවා. නමුත් අරහත් ඵලයටපත් උනාට පස්සේ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම මෙතෙක් විඤ්ඤාපනාය වූ පුද්ගලයා පඤ්ඤාපනාය කියන තත්වයට පත් වෙනවා කියලා සත්තත්ථාන කුසල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ විඤ්ඤාපනාය තත්වයෙන් මිදී පඤ්ඤාපනාය වෙන්න ඕන. එහෙම නැත්නම් මේ මඤ්ඤති කියන තත්වයෙන් මිදී අඤ්ඤාතාවීන්ද්‍රය මතු වෙන්න ඕන. ඒ නිසා ඒ අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනකන් විඥානය ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් සෝතාපට්ටි ඵලයටපත් උනත් අර අනත් ලක්ෂණ සූත්‍රය දේශනා කරනකම් කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං ගතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන අරහත් තත්වයටපත් උනේ නැහැ කොණ්ඩඤ්ඤ ඇතුළු පස්වක මාන. ඒක නිසා විඥානය යම් යම් ආකාරයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයාගේ අරහත් තත්ත්වයට පත් වෙන තාක්කල්.
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් යොමු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, අවිතික්‍රම සීලය යනු කුමක්ද?
අවිතික්‍රම සීලය කියන්නේ දැන් පංචශීල ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ නිවනට උපකාර වන පංචශීල ප්‍රතිපදාවක් තියෙනවා. ඒ සංවර සීලය පළවෙනි එක, චේතනා සීලය දෙවෙනි එක, ප්‍රහාණ සීලය තුන්වෙනි එක, වේරමණී විරමණය හතරවෙනි එක, අවසාන එක අවිතීක්කම සීලය. මේ සංවර සීලය කියන එක කවුරුත් තේරුම් ගත්තට පස්සේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම, දෙවෙනි එක ප්‍රත්‍ය සංවරත්වය. මේ ප්‍රත්‍ය සංවරත්වය තියෙනකොට ප්‍රාතිමොක්ක සංවරත්වය පූර්ණ වෙනවා. ඒ අනුව අර අවිතීක්කම සීලය කියන එක වීතීක්කම කියන தත්වයෙන් පුද්ගලයා මිදී නිදහස් වෙනවා. මේ වීතියකට දැන් අර වීති කියන එක තමයි මේ චිත්ත වීති දිගේ අපි රවුම් ගන්නෙ. ඒ අනුව අර චිත්ත වීති දිගේ මෙතෙක් රවුම් ගැහූ ආයතනික රටාව සාමුලින් මිනස් වෙලා අවිතීක්කම තියෙන තත්වයට පුද්ගලයාගේ චිත්ත සන්තානේ පිරිසිදු වෙනවා. කුණු කිලුටු කෙලස්තේ එකතු කර ගැනීමේ තත්වයෙන් ආයතනික රටාව සාමුලින් වෙනස් වෙනවා. ඒකයි අවිතීක්කම සීලය. මේක පංචශීල ප්‍රතිපදාව. මේක නිවනටම උපකාර වන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු පංචශීල ප්‍රතිපදාව තමයි සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය.
ස්වාමීන් වහන්සේ, කන සම්පත්තිය යනු කුමක්ද?
කන කියන්නේ දැන් අක්කනෝ අසමයෝ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කන කියන්නේ කපා දැමිය හැකි, කපා දැමිය යුතු කෙලෙස් දකිනෝ. එකයි කන. අක්කනෝ කිව්වොත් කපා දමන්න ඕන කෙලෙස් අල්ලගෙන ඒවා වටිනා සාරයි කියලා ඒවා පාවිච්චියට භාවිතයට ගැනීම තමා අක්කනු. ඒ අනුව අර සමය අසමයන අසමජ්ජාතිීන තත්ත්වයට පත්වෙනවා. නිවන්දකින්නට බැරි පුද්ගලයෙක් බවට පත්වෙන්නේ අර කන සම්පත්තිය ලැබීම නොවෙන නිසා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මිනිහෙක් වෙලා උපන්නටත් මේ අක්කනෝ අසමයෝ වෙන්න පුළුවන්කම තියෙනවා. කොහේ මධ්‍ය මණ්ඩලෙම උපත ලැබුවත් මේ බණ අහනකම් බණ ඇහුව ගමන් මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම කපන්න මාර්ගයක් පැහැදිලි වෙනවා. ඒක තමයි අක්කන සම්පත්තිය. කන කියන්නේ කපා දෙමිතු මේ බැම්මි තුන කපා දෙමීම තමයි නිබ්බාන. අර නිබ්බාන වෙන්නේ නිබ්බිදා වෙන්නේ කන කියන தত্ত্বය තේරුම් ගත්තට පස්සේ. තිලක්කන කන කපන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ම වෙනේ කියලා නිච්ච සුඛාර්ථ කැපුවාම කන කියන தত্ত্বය තිලක්කන හැටියට විග්‍රහ කරලා තියෙනවා.
ඊළඟ ප්‍රශ්නය සුනේත ධාරේත චරේත ත්‍රිපිට වට්ටය පැහැදිලි කරන්න.
මේක මේ ත්‍රිපරි වට්ටයකට වඩා ගැඹුරු දෙයක්. ත්‍රිවිධ ශාසනය කියලාත් කියනවා. මේක තං සුනාත සාදුකං මනසිකරෝත බාසිසාමීති කියලාත් වේදනාවේ තියෙනවා. ඒ වගේම පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද හැටියටත් තියෙනවා. ඒ වගේම සුනේත ධාරේත චරත ධම්මෝ කියලාත් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයට පත් වෙලා මේ මිනිසුන්ට දේශනා කරන්නේ මෙන්න මේ අර තං සුනාත. එහෙමනම් ශ්‍රවණය කරලා මේ පරියාප්ති ධර්මය. මේ පරියාප්ති ධර්මය කියන්නේ ප්‍රතිපදාවක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට පිළිවෙතක් හැටියට මිනිසුන් විසින් අනුගමනය කළ යුතු දෙයක්. වෙන මොකක්වත් නෙමෙයි. දැන් ධම්ම පරියාය, මූල පරියාය, සංවර ආසෝ සංවර පරියාය, නිබ්බේධික පරියාය, අනුධම්ම පරියාය සියලු දේ බුදුහාමුදුරුව පරියාප්ති ධර්ම හැටියට තමයි දේශනා කළේ. මේ පරියාප්ති ධර්මය අහගෙන ඒක අනුගමනය කළ යුතුයි ප්‍රතිපත්තියක් හැටියට. ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරනකොට තමන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි ප්‍රතිවේද ශාසනය මගඵල ලැබීම. මේ තුනම එක එක කියන්නේ මුලයක නැතුව ඊගාව දෙක බෑ. ඊගාර ප්‍රතිපත්තිය යෙදෙන්න බෑ පරියාප්තිය නුදැන. ප්‍රතිවේද කරන්න බෑ පිළිවෙත අනුගමනය නොකර. පිළිවෙත අනුගමනය කරන්න බෑ ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් පරියාප්ති ශාසනය තේරුම් නොගේ. පරියාප්ති ශාසනයේ යම් වෙලාවක වෙනස් වුණොත් වැරදුනොත් වැරදි පැත්තට ගියොත් නියොන වැහෙනවා. ප්‍රතිපත්තිය අනුගමනය කරන්න බෑ වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. ප්‍රතිවේද කරන්න බෑ මගඵල ලබන්න බෑ. ඒ නිසා මේ තුනම ප්‍රතිපත්තිය එහෙම නැත්නම් පරියාය ප්‍රතිපත්තිය පිළිවෙත තුනම තියෙන්න ඕන. ඒ අනුව තමයි ප්‍රතිවේද ශාසනය මගඵල පූර්ණ කරගන්න ලබන්න පුළුවන් වෙන්නේ.
ස්වාමීන් වහන්ස උප්පාද තිතිබංග පැහැදිලි කරන්න.
ඒක මේ බුද්ධ දේශනාවේ තියෙන එකක් නෙමෙයි, පස්සේ අටුවාකාරයන්ගේ ලියපු එකක්. උත්පාද කියන්නේ දැන් මේ හිතේ අපි ඇහෙන් රූපයක් දැක්කහම යම් වේගයක් උපදිනවා, වේදනාවක් උපදිනවා. ඒ වේගය යම් වෙලාවක් පවතිනවා, තප්පරයක් දෙකක් වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ වැය වෙලා හෝ කියලා අවසන් වෙනවා, භංග වෙනවා. ඒක සාමුලින්ම නැති වෙලා යනවා. මේ තුන අවස්ථා තුන තමයි ඔය පස්සේ අටු ආකාරයෝ උත්පාද තිති භංග හැටියට ත්‍රිපරිවට්ටයම තමයි ඒකත්. නමුත් ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. සමුදේ ධම්මා සමුබය ධම්මා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේක පොඩ්ඩක් වෙනස් ආකාරයකට අර පැවැත්මක් තියෙන බව පෙන්වන්න මේ උපනිෂද් ධර්මයේ තිබුණු දෙයක් අරගෙන උත්පාද තිත්තිබංග කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ත්‍රිපිටකයේ කොහෙවත් බුද්ධ දේශනාවේ ඕම් ත්‍රිපරිවට්ටයක් නැහැ.
අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය දසනේන පහතබ්බ භාවනාවේ පහතබ්බ මෙහි භාවනා යනුවෙන් සඳහන් කරන්නේ පැත්තකට වී කර්මස්ථාන මෙනෙහි කරන එකද, සතර සතිපට්ඨානයේ සිටින එකද ගෞරවයෙන් පහදා දෙන්න.
මොකද්ද මොකද්ද ආයි ප්‍රශ්නේ කියන්නේ?
දස්සනේන පහතබ්බ.
දස්සනේන පහතබ්බා කියන එක භාවනාවක් නෙමෙයි, භාවනීය පහතබ්බා කියන එක භාවනාවක්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සබ්බාසව සංවර පරියාවේ පහතබ්බා කියනවා. පහතබ්බා කියන්නේ ප්‍රහාණය කිරීම, ඉවත් කිරීම, අස් කිරීම, අයින් කිරීම, ඉවත් කිරීම කියන අර්ථය. දසනේන කියන්නේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය. තමන්ගේ හිතේ මේ පංචස්කන්ධය පිළිබඳව මෙතෙක් තිබුණු වැරදි දැක්ම, දෘෂ්ටි, ආකල්පය සාරයි, වටිනවා, ප්‍රියයි, මනාපයි, හොඳයි, මීදී කියන එක. ඒක නිසානේ පංචස්කන්ධය උපාදානය කරගත්තේ. මේ දැක්ම, මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත ගමන් මේ පංචස්කන්ධය අපිට දිස්සේ මනාපසේ අපේ කැමැත්ත අනුව, අපේ ඉච්ඡා අනුව, අපේ ඡන්දය අනුව අපිට පවත්වන්න නවත්තන්න බෑ. ඒක න නිච්ච අනිච්ච. මේක තේරුම් ගත්ත ගමන් දසනේන පහතබ්බා වෙනවා. ඒ අනුව තමන්ගේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය ඍජු වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා දසනේන පහතබ්බා කියන සම්මාදිට්ඨියටපත් වෙනවා. මේක කිසිම භාවනාවක් මෙතන නෑ. මෙතන තියෙන ශ්‍රවණයක්. මෙතන තියෙන තමන්ගේ හිතේ දැක්ම පිරිසිදු කර ගැනීමක්. භාවනාවේ පහතබ්බා ඊට උඟක් පස්සේ තියෙන එක.
ඒ දෙවෙනි ප්‍රශ්නය අනාගත වස්ස දේශනාව ගෞතම බුදුන්ගේ දේශනාව
නෑ. අනාගත වස්ස දේශනාව කියන පොත ලියලා තියෙන්නේ පොළොන්නරු යුගයේ බුදුහාමුදුරුව දේශනා කරපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුව පිළිබඳව විතරක් නෙමෙයි අනාගත වස්ස දේශනාවේ තියෙන්නේ අතීත සහ අනාගත මේ බුද්ධ ශාසන කීපයක්ම පිළිබඳව, එහෙම නැත්නම් අනාගත බුද්ධ ශාසනයකුත් පිළිබඳව. ඒක මේ ආගමික සංකල්පනාවක්. ඒක අර පුරාණ ග්‍රන්ථ ආශ්‍රයෙන්, උපනිෂද් ධර්ම ආශ්‍රයෙන් ලියපු පොතක්. බුද්ධ දේශනාවක් නොවේ. එච්චරයි කියන්නේ.
තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස චිත්තද සෝතාපට්ඨියට පැමිණෙන පුද්ගලයා තමා එම ඵලයට ළඟා වූ බව දැනගන්නේ කෙසේද?
ඒක ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ලැබෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට අර දසනේන පහතබ්බා වුණාම, දසනියානං සංවේජනියානං වුණාම, දසනේන පහතබ්බා කළාම ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය පිරිසිදු වෙනවා. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති. චිත්තමත්ත පසීදති කිව්වේ හිතේ ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, පැහැදීමක්, සද්ධාාවක් ඇති වෙනවා. සද්දෝ හෝති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ලැබෙනවා. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන මාගදී භාෂාවෙන් කියපු දේ තමන්ටම තමන් පිළිබඳ පසුවිපරමක් කරගන්න පුළුවන්. මං ඉස්සෙල්ලා මේ පංචස්කන්ධය කොච්චර වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා හිතුවද? මේ පංචස්කන්ධය උපාදානය කරගන්න මොන වැරදි වැඩ කළාද? නමුත් මේ එක්කහු කරගත්ත, උපාදානය කරගත්ත පංචස්කන්ධය මට කැමැතිසේ, මනාපසේ නවත්තන්න, පවත්තන්න පුළුවන් දෙයක් නෙමේ කියන මේ යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී ලෙස දැක්කාට පස්සේ ඒ පුද්ගලයාට මේ තමන්ගේ දෘෂ්ටිය, දැක්ම, ආකල්පය වෙනස් වෙනවා. ඒ අනුව ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ
වෙනවා. ඒ හතරවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ, නාම රූප විග්‍රහයේදී විඥාණය සහ සංඛාර යන අංග දෙක නාම යටතට අයත් නොවන හේතුව පහදා දෙන්න.
ඒකද ඒ දෙක මේක මේ දෙකම අයිති වෙන්නේ. හේතුව මොකද? ඒක අර වේගයක්, වේදනාවක් නිසා අලුතෙන් ඉපදිලා ඒ වෙලෙම නැති වෙන නිසා. නමුත් අර මේ නාම රූප විග්‍රහයේදී තියෙන්නේ, රූප කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර චතුන්නංච උපාදාය රූපං හැටියට උපාදානය කරගන්න. නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මෙතෙන්දී අර වේදනා සංඥා චේතනා කියන එකේ ඔය කියන විඥාන ශක්තිය ක්‍රියාත්මක වීමේ මූල බීජය තියෙනවා. නමුත් මේ වචන දෙක වෙන විදිහකට දාලා තියෙනවා. ඒ නිසා වේගයක් වේදනාවක් එන බව තියෙනවා මේක. ඒක නිසා තමාර රූප ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන එකේ ওই විඥාන කියන ශක්තියත් සංකාර කියන එකත් තියෙනවා. නමුත් ඒක අර ක්‍රියාත්මක වෙන්නේ වෙන විදිහක නිසා මේ නාම රූප විග්‍රහය කියන එක නිවනටත් උපකාර වන ආකාරයට දෙපැත්තටම හොඳට නරකට නිවනට අපායට දෙපැත්තටම මේ කියන නාම රූප නරකට ගියොත් අපාය පැවැත්ම එක්ක දෙව්ලෝ හෝ පැවැත්ම නමුත් නිවනටත් මේ නාම රූප තේරුම් ගත යුතුයි. එතකොට විඥානේ නැහැ. ඉතින් ඒක නිසා අර විඥාන විග්‍රහය එන්නෙම අවිද්‍යා මූලයෙන් පැවැත්ම තුල පමණයි. නිවන එකක් නැහැ.
පස්සේ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම දැනට විදේශ රටක ජීවත් වෙමි. මාහට අවුරුදු 7ක කුඩා දරුවෙක් සිටී. මට ඔහුව මෙම නිවන් මගට යොමු කිරීමට අවශ්‍යයි. නමුත් එය කෙසේ පටන් ගන්නේදයි නොතේරේ. කරුණාවෙන් ඒට මගක් කියා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ජපානයේ සිට.
ඔව් දැන් මෙහෙමයි. අවුරුදු 7ක කුඩා දරුවෙකුට අපි මේ හේතුඵල ධර්මය මුල් කාලේ පොඩි කාලේ ඉඳන්ම කියා දෙන්න පුළුවන්කම තියෙනවා. හේතුඵල ධර්ම. යුතුකම් වගකීම් ඉටු කරන හැටි. මනුස්ස ගුණධර්ම. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා. මේ වගේ බොහොම සුළු වශයෙන් කියා දෙන්න පටන් ගත්තාම ඒ දරුවා තුළ මේ කියන ධර්මයේ මූල බීජ පැලවෙනවා. ඒ අනුව අර මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්න පුළුවන් කාලේ සද්දස්ස කුලබුත්තස්ස කියන தത്വෙට සද්දා හෝති කියන தത്വෙට සද්දා ඉන්ද්‍රිය හේතුඵල ධර්මයට බහගලපා බැලීමේ ශක්තියක් ඇති වුණ අවස්ථාවේ ඒ කුඩා දරුවත් ලොකු වෙලා අර සද් වයසට පවනවා. ඒ අනුව සෝතාපන්න බලයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ඒ දරුවාටත් කුඩා කාලෙම ඉඳන් උගන්වන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස සියලුම බුදුවරුන් බුදුවන හිරිවඩුන්න බෝධිය ළඟට ගොස් එහි අපි බුද්ධ ශක්තියට අනුගත වන්නේ කෙසේදයි අපි කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න.
දැන් අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ හිරිවඩුන්න බෝධිය ගාවට ඇවිල්ලා කරගත්තේ තමන් මේ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන කෙලෙස් ගති සියල්ලම සහ මුලින්ම උදුරා දමලා නික්ලේශී කියන தത്വයට බුද්ධ ශක්තියට අනුගත වුණා. භව උදුරා දැම්මා. ඒ අනුව අපිටත් කරන්න තියෙන්නේ ඒ අපේ ලෞතරා බුදු පියාණන් වහන්සේ, ගෞතම බුදු පියාණන් වහන්සේලා හෝ මීට පෙර බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරු මේ කෙලෙස් සියල්ල උදුරා දාලා නික්ලේශී තත්වයට පත් උනේ මෙවන් රමණීය භූමිභාවයක අරිය පරිශන සූත්‍රය කියලා තියෙන ආකාරයට. ඒ නිසා තමන්ටත් පුළුවන් වෙනවා විනාඩි 5කට හෝ මේ භව උදුරා දමලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයට හිතපත් කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ ඒ ලැබූ ඒ බුද්ධ ශක්තිය ඒ නිවන් සුවය තමන්ටත් මතු කරගන්න පුළුවන්. ඒ අනුව ඕනෑම කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නත් පුළුවන්, මේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්නත් පුළුවන්, මේ නික්ලේශී තත්වයට පත්වීමේ යහපත සුවය ශාන්තිය යාත්ම සුඛයෙන් හැටියට විඳින්නත් පුළුවන්. ඒ නිසා ඕනෑම කෙනෙකුට මෙතෙන්දි මේ වැඳලා ඉල්ලලා පුදලා යාඥා කරලා ප්‍රාර්ථනා කරලා කරගන්න දෙයක් ඇත්තේ නැහැ. බෝධි පූජාවක් කරනවා කියන එක ඔය යාඥාවක් හෝ ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒ නිසා ඒ සියලු බුදුවරු මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමලා නික්ලේශී තත්වයට පත් වීම අපිට සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කළා ඒ බුද්ධ ශක්තියට තමනුත් අනුගත වෙලා තමන්ගේ හිතේ මේ උපදින රාගය, ද්වේෂය, මෝහය ටික වෙලාවකට හෝ තාවකාලික උදුරා දැම්මම තමනුත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒ අනුව තමනුත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ මඟ අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ ද්‍රව්‍ය පදාර්ථ ඥානේ අනුකුමද්ද?
ඈ
ද්‍රව්‍ය පදාර්ථ ඥානය.
ඒක මේ ලෞකික භෞතික විද්‍යාවනේ. ඔය දැන් රසායනික විද්‍යාව කියන්නේ මොකද්ද? දැන් අපි මොකක් හරි මේ වැලි කැටයක් ගත්තාම මේකේ තියෙනවා කියනවා රසායනික ද්‍රව්‍ය මෙච්චර 98ක් තියෙනවා 20ක් තියෙනවා 30ක් තියෙනවා. ඒක තමයි ද්‍රව්‍ය පදාර්ථ. නමුත් ඕක බුද්ධ දේශනාවේ කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝ ජාත තමයි තියෙන්නේ. බුද්ධ දේශනාවේ අටට අඩුත් නැහැ වැඩිත් නැහැ. නමුත් රසායන විද්‍යාවේ දැන් අපි ගත්තාම අපි හිතමුකෝ දැන් මොනවා හරි දැන් මේ ළඟදී ඊයේ පෙරේදා ඔය දැන් ටොබැකෝ වල තියෙනවා කියනවා රසායනික පදාර්ථ මේ ශරීරයට අහිතකර 104ක්. ඒව ද්‍රව්‍ය පදාර්ථ. හැබැයි ඔය තියෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝ ජාමිසක් වෙන මොකක්වත් නැහැ. බුද්ධ දේශනාවට අනුව මෙහෙම භෞතික විද්‍යාවට අනුව රසායනික විද්‍යාව හෝ විද්‍යාවකට අනුව මෙහෙම බෙදලා පෙන්වන්න පුළුවන්. ඒක විද්‍යාඥයාගේ භෞතික විද්‍යාවේ වැඩි.
දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අටපිරිකරට තනිපට සිවුරු 6යි දෙපට සිවුරු 6ක් ආදී අටක් සඳහන් වන නමුත් භික්ෂුන් වහන්සේලා ළඟ තිබිය යුතු පරමාර්ථ අටපිරිකර
නෑ 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 අටපිරිකර කියන්නේ හරිද? දැන් තනිපට සිවුරු 1යි දෙපට සිවුරු 1යි අඳනේ 3යි පාත්‍රේ 4යි ඉන්දි කටුවයි නූලුයි 6යි පෙරාංගඩේ 7යි දැලිපියයි 8යි ඒවයි අටපිරිකර. හැබැයි අද කවුද දැලිපිහි පාවිච්චි කරන්නේ? අද සියම්නිකායේ පාත්‍ර පාවිච්චි කරනවද? අද කවුද ඉන්දි කටු නූල් පාවිච්චි කරන්නේ? අද කවුද පෙරහංගඩේ පාවිච්චි කරන්නේ? එතකොට ඔය පාවිච්චි කරන්නේ නැහැ, ඔය පිරිකර වෙන්නේ නැහැ, පරිස්කාර වෙන්නේ නැහැ. අද මේක මේ සම්මතිය. ඔය දෙන දේවල් කවුරුවත් අඳින්නෙත් නැහැ. ඔය සිවුරුත් අඳින්නේ නැහැ. ඔය සිවුරු අපිට පාට හරි නැහැ. එක්කෝ ඒක උස මහත මදි මෙහෙම කියලා අයින් කරනවා. ඉතින් ඒක නිසා ඔය පිරිකර වෙන්නේ නැහැ. පරිස්කාර කියන එකේ තේරුමකෝ පරිහරණයට උපකාරකදී. පරිහරණයට උපකාරක නොවනවා නම් ඒවා පිරිකර වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකින්ද විකුණලා දානවාට පිළිග.
මහත්ඵල මහානිසංස යනු පැහැදිලි කර දෙන්න.
මේ බුද්ධ දේශනාවේ මහත්ඵල මහානිසංස කියන්නේ අර බොහොම මේ ප්‍රඥාව එහෙම නැත්නම් අලමරිය ඥාන දර්ශන විශේෂ මිනිස් ගුණ ධර්ම ඉක්ම වූ ආර්ය ගුණ ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂ එහෙම නැත්නම් මේ ඇහැ මතසින් දකින්න දෙයට වඩා අතීන්ද්‍රිය ඥානයක් ඉන්ද්‍රිය ඥානය නෙමේ අතීන්ද්‍රිය ඥානයක් ලැබෙනවා නම් ඒවා මහත්ඵලයි මහානිසංසයි. ඒවා මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන් දේවල් ප්‍රඥාව. තව උඟක් මේ මහත්ඵල මහානිසංස වූ ප්‍රඥාවන් 11ක් විතර බුද්ධ දේශනාවේ තියෙනවා.
ස්වාමීන් වහන්ස කරණීය මෙත්ත සූත්‍රයේ අවසානයේ නැවත නැවතත් ගර්භාෂයක නොඉපිදේ කියා ප්‍රකාශ වේ. එසේ නම් එම සූත්‍රයේ අර්ථය පහදා දෙන්න.
නහි ජාතු ගබ්බ සෙයං පුනරේ තීටි. ඒක තමයි කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන ඡේදය. මේක කියන්නේ ගර්භා දැන් දරු ගැබකට යන්න නම් මොකද්ද තියෙන්න ඕන? කර්ම බීජ. එකම කර්ම බීජයක්වත් නැත්නම් එතෙන්දි කිව්වා නයි ජාතු ගබ්බ සෙයම්. ගැබකට යන්න දෙයක් නැහැ. ඉතුරු වෙලා නැහැ කියන එකයි. ඒ අනුව පුනරේ තිටි. මේට පස්සේ ගැබකට යන්න දරු මේ කර්ම බීජයක් හදන්නෙත් නැහැ. ඉතුරු වෙලත් නැහැ. කර්ම බීජ නැති නිසා දරු ගැබක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. යන්නෙත් නැහැ කියන එකයි. ඒකයි කියන්නේ.
පංච ඉන්ද්‍රිය ධර්ම හා පංච බල ධර්ම පහදා දෙන්න.
පංච
ඉන්ද්‍රිය ධර්ම හා පංච බල ධර්ම.
දැන් සද්ධා ඉන්ද්‍රිය අර සද්දා හෝති කියන එක එහෙම නැත්නම් අර සද් වස්සානි කියන එක තමයි. සද්දා ඉන්ද්‍රිය හේතුඵල ධර්මයට බහා ගල්පා බැලීමේ ශක්තිය. සද්දා ඉන්ද්‍රිය මතු වුණාම පමණක් වීර්ය ඉන්ද්‍රිය මතු වෙනවා. විරිය ඉන්ද්‍රිය මතු වුණාම සද්දා ඉන්ද්‍රියත් එක්කලා සති ඉන්ද්‍රිය හේතුඵල ධර්මයට බලා අර සති සම්බොජ්ජංගේ පිහිටන්න. ඒ වගේම සති හේතු අර ආනපාන සති සමාධියේ පිහිටන්න, සතර අතිපට්ඨානෙ පිහිටන්න පුළුවන් ශක්තිය වෙනවා සති බල, සති ඉන්ද්‍රිය නිසා. ඒ අනුව සමාධි බල ඉන්ද්‍රිය ලැබෙනවා. ඒ අනුව සමාධි මේ ආර්ය සමාධි හතරක් ලැබෙනවා. ඒ අනුව පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා. පඤ්ඤා බල හැටියට සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් කියන අතරත් චතුරාර්ය සත්‍යයත් බල හැටියට ඒ පුද්ගලයාට උරුම වෙනවා. ඒ අනුව මේ ඉන්ද්‍රිය ධර්ම අර සති විරිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ අනුපූරකයි. සද්ධා ඉන්ද්‍රියෙන් මිසක් පස්සෙන් පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව ප්‍රඥාවෙන් අවසන් වෙනවා. ඒ නිසා මේක බල ධර්ම පහකුත් එතෙන්දි ක්‍රියාත්මක වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, ඇතම් සිදුවීම් ඇසූ විට මෙම රටේ සිදුවෙන විවිධ අසම්මත ක්‍රියා සිත කම්පාවේ, එවැනි විටක ධර්මයට අනුව කුමන ආකාරයෙන් සිත සකස් කර ගත යුතුද?
මොකද්ද?
ඇතම් සිදුවීම් ඇසූ විට වරන් ඇතුලේ තියෙනවා මෙම රටේ සිදුවෙන විවිධ අසම්මත ක්‍රියා සිත කම්පාවේ, එවැනි විටක ධර්මයට අනුව කුමන ආකාරයෙන් සිත සකස් කර ගත යුතුද?
දැන් අහක යන කුණු ගොඩක් නම් ඔය සිත කම්පා වන දේ අපි මොනවටද කරගහගන්නේ? සාක්කුවකට දාන්නේ අහක යන නයි මොකටද කරේ දාගෙන කනෝ කනෝ කිය. ඒකේ ඒ අපි ඔය කියන වැඩෙන් දෙන් අපේ හිතේ යම් ආකාරයක හිතේ අර නිමිත්තක් පහළ වෙලා, අර සතර පෙර නිමිති පහළ වෙලා මේකෙන් අපිටත් දේව දූත එක් හැටියට ඒක බාර ගන්න පුළුවන් නම් ඒක බාර ගන්න ඕන. ඒ අනුව ආනපාන සති සමාධිය පිහිටලා ඒකත් ඒ ක්‍රියාවත් ඒ දැක්වත් ඒ ඇහිීමත් මේක නිවනට උපකාර කරගන්න කර්මස්ථානයක් හැටියට බාර ගන්න පුළුවන් හරියට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට. තේරුම් නොගත්ත කෙනෙකුට ඕකෙන් විශ්වෝප වෙලා හිත කිලුටු කරගෙන ඒ වගේම ශාප කරලා, වෛර කරලා, ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යාව කරලා මේකෙන් අර මෙතෙක් නොතිබු දේශ මොකක් හරි අනුරාගයක් එක්ක අර ද්වේෂයක් වෛරයක් මේ අපුඤ්ඤාපි සංකාරයක් හදාගන්නත් පුළුවන්. ඒක මේ අඥානකම, ඒක මේ නොදන්නාකම. මේ අහක යන කුණු සාක්කුවේ දාගෙන තමන් බරක් බයක් වැම්මක් කරගන්න එක. ඒ නිසා කිසිසේත්ම මේ පැවැත්ම තුළ ඔය ගුවන් විදුලිවල, රේඩියෝවල, රූපවාහිනීවල, පත්තරවල, පුවත්පත්වල ඔය තියෙන දේවල් ඉන්ටර්නෙට් එකේ තමන්ට වැඩක් නැත්නම්, වැදගම්මකට නැත්නම්, යහපතක් නැත්නම් ඒවා තුට්ටුවකටවත් ගන්න එපා. උපේක්ෂිතින් බැලුවා අහක දැම්ම. දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති කරන්න එතනින් ඉවරයි. විඤ්ඤතේ විඤ්ඤතමත්තම් භවිෂ්‍යති එතනින් ඉවරයි. යහපතක් තියෙනවා නම් ඒක බොහොම ප්‍රයෝජනට අරගෙන ඒකෙන් හොඳ පාඩමක් හැටියට අරගෙන ඒකෙන් තමන්ගේ හිත පිරිසිදු කරගන්න උපකාරයක් වෙනවා නම් ඒක කරගන්න ඕනේ. දෙපැත්තම කරගන්න
ඕනේ. ස්වාමීන් වහන්ස, මහායාන බුද්ධාගම ශීඝ්‍රයෙන් ඉන්දියාවේ ප්‍රචලිත වීමට හේතුව බලපාන ලද ආගම හේතු වූ බලපාන ලද ආගම බිහි වූයේ කෙසේද? දැනට ජපානයේ, චීනය වැනි රටවල ඇත්තේ කුමන ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයේද?
දැන් මෙහෙමයි. දැන් ඒ කාලේ ඉන්දියාවේ තිබුණේ අන්තවාදී දේව ආගම්. ඒ අන්තවාදී දේව ආගම් සහ බමුණු ආගම් වෙනුවට මේ අලුතෙන් ආව මේ බුද්ධ ආගම, මහා සාංගික නිකාය, මහායාන නිකාය මිනිසුන්ට යම් බලාපොරොත්තුවක් දුන්නා. මේ පැවැත්ම තුළ අද නැති බලාපොරොත්තුවක් හෙට ඇති කළා. අර දෙව් මිනිස් සැප කෙලවර රජසප සිතු සැප ලබා ගන්න පුළුවන් කියන මේ බලාපොරොත්තුවක් දීමට මේ ආගම මහායානික ආගම මේ හොඳටම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියවල බැලුවා නම් කොයි තරම් මිනිස්සුන්ට නැති බලාපොරොත්තු දීලා තියෙනවද කියලා තේරෙනවා පේනවා. ඒ නිසා මිනිස්සු මෙතෙක් කල් මේ ඉන්දියාවේ උපනිෂද් ධර්මයේ වේදාගමේ අර දෙවියන්ට යද යද හිටිය මිනිස්සුන්ට අමුතු අලුත් බලාපොරොත්තුවක් වුණා මේ ආගම, මේ බුද්ධ ආගම. ඒක නිසා ඒක ඉතාමත්ම වේගෙන් මුළු ඉන්දියාවෙත් පෙරදිග සියලු රටවල්වලත් ඊට පස්සේ මේ හෙළවීමටත් මේ බුද්ධ ආගම ආපහු ආවා. ඒකයි උනේ.
ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, රාවණ රජුගෙන වර්තමානයේ නොයෙකුත් තොරතුරු සොයාගෙන ඇත. ඔවුන්ගේ පරම්පරාව තවම පවතින බවද දන්වයි. එහෙත් ඊට පසු යුගයේ බිහි වූ බුදුරජාණන් වහන්සේ ගැන ලංකාවේ ජනතාව තර්කානුකූලව පිළි නොගන්නට හේතුව පැහැදිලි කරන්න. වරහන් ඇතුළේ තියෙනවා රාවණ ගැන විස්තර පුස්කල පොත්වල තොරතුරු ඇති බව කීති. ශාක්‍ය වංශයේ ගැන එවැනි තොරතුරු නැත්තේ ඇයි?
එවැනි තොරතුරු පුච්චලා දැම්ම අර උත්තර වංශයේ, මහා වංශයේ, දීප වංශයේ ඔක්කොම පුච්චාම ඒ තොරතුරු පිච්චුවා. ඒකයි උනේ. නමුත් කොහෙද රාවණ ගැන පුස්කල පොත්වල තියෙන්නේ? මේ පස්සේ ලියපු ඒවා තියෙන්නේ. රාවණ කියන්නේ මනක් කල්පිතයක්. හැබැයි රාවණ රජවරු බලිතරු රාවණ රජ පරම්පරාවල් මේ හෙළබිමේ රජ කළා. නමුත් ඔය කියන අටවැනි රාවණ රජ කෙනෙක් හිටියා, පුද්ගලයෙක්. නමුත් එයා ගැන තියෙන කතාවල් තමයි ඉන්දියාවෙත් ලංකාවෙත් අද තියෙන්නේ. එයා මිනිස්සු ඇරඩියට වටහාගෙන තේරුම් අරගෙන මේවා පස්සේ යන්න ඕනේ. අපිට මේ ධර්මයේ වැහෙනවා ඔයගේ මනක්කල්පිට ඔයගේ දේවල් ගැන. පස්සේ ගියාම අපිට ඕනකම තියෙන්නේ මේ අතීතයට ගිහිලා ඔයගේ දේවල් හරීම නෙමෙයි. අපිට වැඩක් නැත්නම් ඒවා අපි අත්හැරලා අපිට වැඩක් තියෙන ඒවා විතරක් අපි අතීතයෙන් අරගෙන අපේ හිත පිරිසිදු කරගන්නට, ධර්මයේ මතු කරගන්නට උපකාර වෙනවා නම් ඒක ගන්නවා, උපකාර වෙනවා නම් ඒක අයින් කරන එක.
ස්වාමීන් වහන්ස, ජාති සෝතාපන්න පුද්ගලයා යනු කවරේද්ද පහදා දෙන්න.
දැන් යම් කිසි පුද්ගලයෙක් මිනිසෙක් වෙලා හෝ දෙවියෙක් වෙලාමයි සෝතාපන්න වෙන්නේ. ඒ මිනිසෙක් වෙලා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් ඒ සෝතාපට්ටි ඵලයෙන් එහා තියෙන සකදාගාමි, අනාගාමි, අරහත් ඵලවලට යන්න බැරුව නැවත කොහේ හෝ උපතක් ලබනවා නම් උපතක් ලබන්න පුළුවන් දෙකයි කෝලං කෝල, එක්කෝ මිනිහෙක් වෙලා එක්කෝ සම්මාදිට්ඨික දෙවියෙක් වෙලා. ඒ දෙකොලෙම උපත ලබනවා නම් ඒ පුද්ගලයා මීට පෙර ඒ ජාති සෝතාපන්න කියන්නේ මීට පෙර ආත්මයකදී සෝතාපට්ටි ඵලයට පත් වෙලා තියෙනවා. නමුත් ඊට එහා යන්න බැරි වෙලා තියෙනවා. ඊට එහා යන්න බැරි වූ නිසා ඒ පුද්ගලයා කිහිප වරක් ජාති සෝතාපන්න හැටියට නැවත නැවත යලි යලිත් උපත ලබන්න පුළුවන් මිනිස් ලෝකේ හෝ දිව්‍ය ලෝකෙක. ඒකයි නිසා ජාති සෝතාපන්න. හැබැයි ජාති සකදාගාමි, ජාති අනාගාමි එහෙම ඒවා නැහැ. ජාති සෝතාපන්න විතරයි තියෙන්නේ, ඉන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, පානාතිපාතා පහය, පානාතිපාතා පටිවිරතෝ හෝති, තේරුම පහදා දෙන්න.
පානාතිපාතම් පහය, පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානම් පහය, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමීසු මිච්ඡාචාරම් පහය, කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදම් පහය, මුසාවාදා පටිවිරතෝ හෝති, විසුනා වාචා, පරිසා වාචා, සම්පප්පලාපම් පහය, සම්පප්පලාපා පටිවිරතෝ හෝති කියලා මේ චූලාද්ද පදුම සූත්‍රයේ තව සීල බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම සූත්‍රවලත් මේ සීලය තියෙනවා. මේක සමාදන් වෙන එකක් නෙමෙයි. මේක මේ පානාතිපාතම් පහය, පානාතිපාතා පටිවිරතෝ හෝති කියපු එක පංච සීල ප්‍රතිපදාවම තියෙනවා. ප්‍රාණ සීලය පානාතිපාතම් පහය. ඒ වගේම සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය පහම එකතු කළාම තමයි පානාතිපාතම් පහය, පානාතිපාතා පටිවිරතෝ හෝති කියන මේ සීල්පදය සකස් වෙනවා. ඒක සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අදිෂ්ඨානයක් ඇති කරගෙන සංවරත්වය පාත්ත ගන්න යන්න පුළුවන් සංවර සීලය පවතින එක.
මේ කරුණාවෙන් සමන් දෙන්න, 58 ඉරක් 61 44 දරන වෑන් රථයේ ඩීසල් කාන්දු වීමක් නොනවත්වා පවතින බැවින් එය ඊම ස්ථානයේ ඉවත් කරගන්න කියලා කරුණාව ඉල්ලා සිටිනවා. 58 ඉරක් 61 44 දරන වෑන් රථයේ ඩීසල් කාන්දු වීමක් තියෙනවා කියලා. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ, ආජීවක පාරිශුද්ධ සංවර සීලය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියන එකට තවතන තියෙනවා ආයතික සංවර සීලය කියලා. ඒ කියන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් සියලු ජීවත් වෙන විට කරන කියන හිතන සියලු දේ සම්පජානකාරී හොතිනම් අන්නෙතෙන්දී අර කියන ආජීවක පාරිශුද්ධ සංවර සීලය එමනනම් ආයතික සංවර සීලය පූර්ණ වෙනවා.
ඒකම ප්‍රති මොක්ෂ සංවර සීලයේද පැහැදිලි කර දෙන්න කිරිල්ල දෙනවා.
ප්‍රතිමොක්ෂ සංවර සීලය කියන්නේ අපි යම් යම් ආකාරයක යම් යම් කෙනෙකුට මේ සංවර සීලයේ චේතනා සීලය ඇතිවිලත් යම් තැනකදී පොඩි හෝ වරදක් වුණොත් එහෙම ඒ අනුව මේ ප්‍රතිමොක්ෂ ඒක අපි ඒකට අර ඒ සිදු වරදින් නැවත සමාව අරගෙන යම් ආකාරයක නැවත ඒ වරද නොකරන බවට ප්‍රතික්ෂාදී කරලා මේ සීලේ නැවත පිහිටා මේ නිවනට උපකාර වන මඟ පිරිසිදු කර ගැනීමට උපකාර වන ඔය ප්‍රාතිමොක්ක දේශනා කරනවා කියන්නේ ඒකත් ඔය ප්‍රාතිමොක්ක සංවරයමයි. ඒ නිසා තමන්ගේ තමන්ම කල්පනා කරලා තමන්ටම පුළුවන් අද දවස තුල අර අවසාන නිින්දට යන්න පෙර තමන්ගෙන් අද වූ යම් වරදක් අඩුපාඩුවක් තියෙනවා නම් මේ සංවරයෙන් ගියා නම් අසංවරු වුණා නම් ඒක එදිනෙදාම අපි අදිෂ්ඨානයක් ඇති කරගෙන හෙට ඉඳන් ඒ වරද නොකරන බවට අර මේ අදිෂ්ඨාන කර ගැනීම ප්‍රාතිමොක්ක සංවර සීල හැටියටත් පෙන්වන්න පුළුවන්. දැන් ඒක අර සම්මතයෙන් නම් යම් කෙනෙක් යම් භික්ෂුවක් හෝ අතින් වරදක් වුණා නම් අනිකයට ප්‍රකාශ කරලා මේ මාතින් මෙහෙම වරදක් වුණා ඒක නිසා මේකෙන් මම මීට පස්සේ කරන්නේ නැහැ කියන අර පාමොක් දේශනාව කියන මේක තමයි ප්‍රාතිමොක්ක සංවර සීලය. මොකද්ද ආයති සංවරය කියන්නේ? ඊට වඩා හුඟක් එහා පැත්තේ. ඒක මම දැන් කිව්වේ. දැන් විග්‍රහ කළ ආයතික සංවරය තමන්ගේ සියලු ඇවතුම් පැවතුම් සංවරත්වයෙන් පාත්වගෙන ජීවත් වෙන සම්ප්‍රජානකාරී හෝති වීම සමානයි ආතික සංවරය. සම්ප්‍රජනනය වන සියලු ක්‍රියාවලින් නකාරී හෝති නොකර ඒවැන් වැළකී සිටීම ආයතික සංවරය.
ස්වාමීන් වහන්ස, භික්ෂුන් වහන්සේලා දහස් ගණන් සහභාගී කර රටේ හෝ පිරිසකගේ යහපතකට ජයපිරිත සජ්ජානා කිරීම ප්‍රතිඵලයක් තිබේද?
වැඩක් නැහැ. සත්තුට්ටුවකට වැඩන්නේ මොන පිරිත කිව්වත් වැඩන්නේ.
ඒකම අහලා තිනවා නිවෙස්වල යම් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් පිරිත් කීමේ ප්‍රතිඵලයක් තිබේද? බුද්ධ දේශනාවේ යම් තැනක මේ පිළිබඳ සඳහන් කර තිබේද?
දැන් මෙහෙමයි. ගෙදරක පිරිත්ක් කිව්වහම යම් ආකාරයක සමහර විට තමන්ගේ හිත හරි ගියොත් හිතට යම් සුවයක් ලැබුණොත් හොඳයි. බැරි වෙලාවත් ඒක හිතට අනිත් පැත්තට ගියොත් ඒකම නරක වෙනවා.
ස්වාමීන් වහන්ස, ගෞතම බුදුන් පෙන්වා දුන් බුද්ධ ධර්මයේ නියමාකාරයෙන් යොදා ගනිමින් නිවන් මාර්ගයේ කරා යන අපගේ ස්වාමීන් වහන්සේලා අපි හඳුනාගන්නේ කෙසේද? කරුණාකර පහදා දෙන්න.
හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට ගලපා බලා මේ නිවෙන්න විමුක්තියට උපකාර වෙනවා නම් ඒක තේරුම් ගන්න ඕන. නැත්නම් මේ කියන්නේ ලෝකයා දන්න නම් ලෝක හැදෙන තැනක ධර්මයක් නැහැ. ලෝක හැදෙන ලෝක ධර්මයේ ලෝකයක් නැහැ නිවනේ. ඒ වගේම නිවනට උපකාර වන නිවැරදි ධර්මයේ කියලා දෙනවා නම් ඒ අය නියම බුද්ධ පුත්‍රයෝ. බව උදුරා දමන්නට උපකාරක ධර්ම දේශනා කරනවා නම් ඒ අය බුද්ධ පුත්‍රයෝ. බව හදන්න, බව සකස් කරන්න, බව නිර්මාණය කරන්න, බව උපද්දි කරන්න කියනවා නම් කරනවා නම් හිතනවා නම් දේශනා කරනවා නම් එයා බුද්ධ පුත්‍රයෝ නෙමෙයි. එයා සම්මත වැරදි මාර්ගයක යනවා.
ස්වාමීන් වහන්සේ මා මහපාරේ බයිසිකලයේ යන විට වෙනත් බයිසිකල් කරුවෙකු වැරදි ලෙස ඉස්සරහා කිරීමට යාම නිසා අනුතරක් සිදුවීමට ගිය අවස්ථාවේ මගේ උත්සාහයෙන් එය වළක්වා ගත්තා. එහෙත් අනිත් බයිසිකල් කරුව එවන්නක් නොසලකා යන්න ගියා. එවිට මම ඔහු කෙරෙහි කේන් තීන් තරහක් ඇති වුණා. මෙහිදී අකුසලයක් වුවාද?
ඔව් අකුසලයක් වුණා.
එය ඒ මොහොතේ වළක්වා ගන්නේ කෙසේද? රාත්‍රියේ කමා කර ගැනීමේ ක්‍රියාවලීන් මේන් සිදු වූ අකුසලයේ
මිදිය
හැකිද?
තමන් අතින් ද්වේෂයක් වෛරයක් ඇති වුණා නම් ඒ මිනිහත් අපි කල්පනා කරන්න ඕනේ ඒ මිනිහට අපිට වඩා හදිස්සියක් ඇති. මොකද ඒ මිනිහා ඉක්මන් කළා ඉස්සර කළා ගියේ අපිට වඩා හදිස්සියක් මොකක් හරි ඇති ඒ මිනිහට. ඉතින් අපි අනුකම්පා කරලා කමන්නේ ඒ පුද්ගලයා ඉස්සර කළා ගියාවි කියලා හිතන්න පුළුවන් නෑ නා ඉවරයි තරහ ගන්නෙ මොකටද?
ඊයේ යන්න තිබ්බ ගමන.
ඔව් ඊයේ යන්න තිබ්බ ගමන කද යනව නැති. ඉතින් ඒ කමන්නේ නෑ. ඒ වුණාට ඒ මිනිහටනේ ඕනේ වෙලා තියෙන්නේ මේ බැරි වෙලාවත් හැපුණොත් ඒ මිනිහටනේ පාඩුව දුක වේදනාව ඉස්පිටාලේ යන්න වෙන්නේ. අපි මොනාටද ඔකට තරහ ගන්න කේන්ති ගන්න? ඔය මිනිසුත් පාර ගියාවි. දැන් මේක මානයක්නේ. මට ඉස්සර කළා කොහොමද එයා යන්නේ? ඈ ඕකමනේ මේ හිතන්නේ. මේ මැනීම මේක බොහොම උච්ච මානයක්. මේක බොහොම හීන මානයක්. ඒ වගේම ඒක නිසා ඔය යන මිනිසු ගියාවි. දැන් අපි පුරුදු වුණොත් දැන් අපි හිතමුකෝ අපි කාර් එකක් යනවා. එක්ක බයිසිකලයකින් යනවා. එක්ක පයින් යනවා වුණත් අපිට ඉස්සර කළා ඕනි මිනිහෙකුට යන්න ඉඩ දෙන්න ඕන. ඒක සාධාරණ. ඒ මිනිහටත් යන්න ඉඩ තියෙනවා. අපිට පරක් වුණයි කියලා අපිට වරදින්නේ නැහැ. අපිට කිසි දෙයක්ම අපි පරිසම් වෙලා ගියොත් අපිට ඒක ඒ මිනිහා පරිසම් වෙලා නැන්නම් ඒ මිනිහට ඒක. මේ අනුන්ට අහක යන කුණු ගොඩවල් කරගා ගැනීමක් තමයි ඔය තරහ ගන්නවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා. ඒවා කරන්න එපා. ඒවා නොකරන්න. දැන් සිදුවෙච්ච දේ දැන් මොනවා කල්පනා කරන්න ඕනේ නැහැ. අද ඉඳන් මේ වගේ දේවල් කරන්න ඕනේ. මිනිහෙකුට ඉස්සර කළා ඉස්සර වෙලා යන්න දෙන්න. දැන් මේක තව හුඟක් දුරට ගැඹුරු දෙයක්. මේක හුඟක් ගැඹුරු ධර්මයක්, දර්ශනයක්. දැන් අපි හිතමු පන්තියේ පළවෙනියා වුණා. හැම කෙනෙකුටම පළවෙනියා වුණාට බැරිනේ. දැන් අර පළවෙනියා වුණා කියලා තමන්ගේ මේ යාළුවෙක් තමන් හතරවෙනියා අර පළවෙනියා වුණා. එයා පළවෙනියා වුණාට අපි සතුටු වෙන්න ඕන. ඒක තමයි මුදිතා ගුණය. අපි මේ එය පුද්ගලයා පළවෙනියා වුණා කියලා මට පළවෙනියා වෙන්න බැරි වුණා කියලා මට ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ආවොත් මොකද වෙන්නේ? තමන්ගේ හිත කිලුට වෙනවා. ඒ නිසා මේ හැම තැනකම දැන් අපි හිතමුකෝ අර සේරිවාණි ජාතකයේ උනේ ඕකනේ. අර රන්තලිය එයාට ගන්න බැරි වුණා, මෙයා ගත්තා. ඒකමයි ඕක. ඒකින් ද ද්වේෂයක් ඇති වුණා. ඒක නිසා මේ රටේ හැම තැනකම හැම මිනිහෙක්ම තරඟෙට පළවෙනියා වෙන්න හදන්නේ. තමන්ට ලොකුම කුට්ටිය තමන්ට ගන්න හදන්නේ. මේවා වැරදි. මේක ද්වේෂයට, වෛරයට, රාගයට, මෝහයට, සියලු දෙයට, සියලු වර්ධයට මුල් වෙන්නේ මේක. ඒ නිසා අපේ හැකියාවට අනුව අපි කරගෙන යනවා. අපි යහපත් දේ කරනවා. ඒ පුද්ගලයන්ගේ හැකියාවට අනුව ඒගොල්ලෝ කරගයි. ඒගොල්ලන්ට යහපතක් වෙනවද, අයහපතක් වෙනවද කියන එක ඒගොල්ලෝ බිඳව දරා ගනි. අපි අයහපතට අදාළ දේ, තරහ යන දේ, වෛරයට කරන දේ නොකර ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවනේ. අපිට බෑ මේ මිනිහව ඒකෙන් මුදවා නිදහස් කරන්න. අපි ආදර්ශමත් වුණොත් ඒ පුද්ගලියත් හරියයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, භව සහ භවය අතර ඇති වෙනස කරුණාවෙන් පහදා.
භවය කියලා වචනය බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ යන්නක් ඔතන නැහැ. බව බවෝ බවං තියෙන එච්චර. මේ සිංහලට පරිවර්තනය කරනකොට අර ලොරි කියන එක ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලොරි. දැන් සිංහලට භාෂාවට දානකොට මොකද්ද කියන්නේ? ලොරි යන්නක් දානවා. මේ වගේමයි අර බව කියන එකට මේ සිංහලෙන් ලියනකොට අර රේණුකානේ ආම්දුරංගේ පොත්වල ඔක්කොම යන්නක් එකතු කරලා චක්‍රේකුත් ගාලා භවය කියලා හැදුවා. මේක නිසා මුළු බුද්ධ ධර්මයේම යන්නක් එකතු කරලා විකෘති කරලා විනාශ කරලා අර මේක දහම නැති කළා.
ස්වාමීන් වහන්සේ, එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ආර්ය මෛත්‍රිය වඩන්නේ අනාගාමි උත්තමයන් පමණක් බව දේශනා කළා. මේ ගැන පහදා දෙන්න සේක්වා.
ඒක ඉතින් මට පැහැදිලි කරන්න බෑ. ඕනම කෙනෙකුට පුළුවන්. මේ මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුක් වෙත්තා, සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා, අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්තා කියන්න බැරි කෙනෙක් ඉන්නවද මෙතන? ඈ ඒක අප්‍රමාණ චේතෝ විමුක්තියක් නෙමෙයිද? ඒක අප්‍රමාණ චේතෝ විමුක්තියක්. ඉතින් ඒක නිසා මේ නොදන්නා කම නිසා එක එක හාමුදුරුවරු කියන්නේ හේතුඵල ධර්මයට බහගලපා බලන්න. එච්චරයි තියෙන්නේ. බෑ ඔ එහෙම හරුවන් නම් මොකක් කරන්න බෑ.
ස්වාමීන් වහන්සේ සමන් දෙවියන් ළඟ ආවතේව කරන කෙනෙක් ගැන මිනිස්සුගේ ඇඟට ආරූඪ වෙලා ශාස්ත්‍ර කියනවා. ඒක ඇත්තක්ද? ආවතේව කරන අය ඉන්නවද? ඕන් මිනිසුන්ට උදව් කරනවද?
සමන් දෙවියෝ එහෙම කිසි කෙනෙකුට ආරූඪ වෙන්න යන්නෙත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඔය යම් යම් බාහිර බලවේග ඉන්න නොයෙකුත් භූත බලවේග ඔය ඉන්න දෙවිවරු හත් කට්ටුවක් ඉන්නවා. ඒවය යම් යම් අය ආවේද ආරූඪ වෙනවාටි ආවේශ වෙනවාටි ඒවා තමයි ඔය සමන් දෙවියන්ගේ නම්ටත් දාලා ගිරුමට දාලා තියෙන්නේ.
කරණීය මත්ත කුසලේන යන ගාතාවද කරණීය අත්ත කුසලේන යන පද දෙකෙහි නිවැරදි අදහස පාදා දෙන්න.
මේක තියෙන්නේ මේ මත්ත කියන්නේ මස්තක ප්‍රාප්ත කරගන්න. මත්ත කියන්නේ කරණීය මත්ත කියන්නේ මස්තක ප්‍රාප්ත කරගන්න. මොකද්ද? කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අත්හැරිය යුතු දේ දෙකම අර නොකළ යුතු දේ අත්හරිනත් භාවේතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් දෙක තමා කරණීය අකරණීය ධර්ම හැටියට කරණීය මෙත්ත සූත්‍රයේ දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. එක මස්තක ප්‍රාප්ත කර ගැනීම තමයි නිවන කියන්නේ.
ස්වාමීන් වහන්සේ ශාකයක පඨවි ආපෝ තේජෝ වායෝ වලට අමතරව විඥාණය පිහිටනවාද?
මොකද්ද
ශාකයක පඨවි ආපෝ
තේජෝ
ශාකයක
ශාකයක ඔව් ශාකයක
ශාකයක පඨවි ආපෝ තේජෝ වායෝ වලට අමතරව විඥාණය පිහිටනවාද?
නෑ නෑ නෑ. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර නැතුව විඥාණයට ක්‍රියාත්මක වෙන්න උපාදානය කරගන්න අල්ලගන්න එකතු කරගන්න ගොඩ ගහගන්න කොටු කරගන්න අයිති කරගන්න පුළුවන් කමක් නැහැ කිසිම දෙයක්. මේක වර්ණගන්ධ රසෝජාවත් ගන්න බෑ. ඔය ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ මේ හතර නැන්න.
ස්වාමීන් වහන්ස වසර ගණනාවක සිට මේ ප්‍රශ්නය පිළිබඳ දැඩි මානසික වේදනාවකින් පෙළෙමි. පවුල් පහකට අයිති නොබෙදූ ඉඩමක් දෙඩි ආයාසයකින් පසු 2011 වසරේ මැන බෙදා වෙන් කෙලෙමි. දෙඩි තණ්හාදික ඉස්ත්‍රියක් විකුණුම් මැනුම් කුඤ්ඤ ගලවා ලුකු කරගෙන ආවා. මෙය දකින මට තරහයයි. නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි වුවත් නමුත් දරුවන් එපා කියයි. වංචනික ස්ත්‍රියට ඉදිරි භවයේදී ලැබෙන දඩුවම කුමක්ද? මා හිත හදාගන්නේ කෙසේද? නැදුම්ගමුවේ ප්‍රේම.
ඒක වැඩක් ඇති ප්‍රශ්නයක් නෙමේ. මේක හිතාගන්න ඕන. ඔය ඉඩම තමන් යනකොට ගෙනියනවද? තමන් මැරෙනකොට ඕක ගෙනියන්න පුළුවන් නම් කමන්න. එහෙනම් අල්ලගන්න. එච්චරයි.
ගරු ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨාන සූත්‍රයට අනුව කය within bracket ශරීරය විභංග කර බලන ආකාරය පැහැදිලි කර දෙන්න.
ඕකේ කිසි තැනක කය කියලා හෝ ශරීර කියලා වචනයක් නැහැ. තියෙන්නේ කාය. මොකද්ද තියෙන වචනේ?
කාය.
මාර්ගදී වචනයක් කාය. කාය 36ක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. ඔතන කය කියන වචනයක් කිසි තැනක නැහැ. තියෙන්නේ කාය. කාය කියන්නේ මොකද්ද? චක්කු කාය පටිච්ච වෙන රූප කායට උප්පජ්ජති විඥාන කාය. ඒ කාය තුන එක වුණාම තින්නම් සංගති සම්පස්සජා කාය, ඊට පස්සේ වේදනා කාය, තණ්හා කාය, උපාදාන කාය කියලා කාය හයක්. කාය කියන්නේ මේ වේගයක් වේදනාවක් ආවේගයක් මේ දුවන ශක්තියක්. එහෙම නැත්නම් අපි ඉදිරියට තල්ලු කරන ශක්තියක් උපදවන එක තමයි කාය. මේ මාගදී භාෂාවේ කාය කියන වචනේ තේරුම් ගත්තේ නැතුව මේ කයෙහි කය අනුව බලලා භාවනාවක් කරන්න බෑ. සතර අධිපට්ඨානෙ පිරෙන්නේ මේ වේගයේ වේදනාව අපිට පුළුවන් වෙනවා අනුපස්සනා කළ ඒ වේදනාව අලුතෙන් නොඋපදෙව්වොත් අපි අන්න සතර අනුස්සති අනුපස්සනා පූර්ණ වෙනවා. කාය කය අනුපස්සනාව කරගන්න. ඒ මිසක් කය නෙමෙයි මේක. මේක මේ කය එහෙම නෙමෙයි. චක්කු කය, සෝත කය හයයි, චක්කු කය හයයි, ගාන කය හයයි, ජීවා කය හයයි, කාය කය හයයි, මනෝ කය හයයි. හයවරක් හය චිස්සයක් තියෙනවා. සබ්බ කාය පටිසංවේදී වෙන්න. ඉතින් ඒක නිසා මේ කාය කය අනුපස්සනා. කාය ගත සතිය. අර මේ මේ තව තියෙනවනේ මේ සක්කාය දිට්ඨි. ඔය කිසි තැනක මේ කය කියන වචනේ නෙමෙයි තියෙන්නේ කාය. කාය කියන වචනේ ශරීරය හැටියට ගන්න බෑ. ශරීරං කිව්වොත් අන්න හරි කය. කය කියන වචනේ සිංහල වචනයක්. කාය කියන වචනේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ මාගදී වචනයක්. මේකේ අර ඇලපිල්ල කපලා සිංහලට පරිවර්තනය කළා හරියන්නේ නෑ. ඒක වැඩක් නෑ. ඒ නිසා මේ කාය කියන එක හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධෙක් හැටියට. මාගදී භාෂාවේ මේ වේගයක් වේදනාවක් මෙතෙක් නොවූ වේගයක් වේදනාවක් අලුතෙන් උපදවන යම් ක්‍රියාවක් තියෙනවනම් අන්න ඒක කාය.
ගරුතර ස්වාමීන් වහන්සේ, බුදුන් වහන්සේගේ අතීත භවයන් ගැන කියවෙන 550 ජාතකයේ නිර්මාණයක්ද? එසේ නැත්නම් අතීත භවයන් ගැන කියවෙන කතා පුවත් අනාවරණය වන පොත්පත් මොනවාද?
දැන් මෙහෙමයි. ඔය මධ්‍ය කාලීනව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා වසර 400, 500, 600, 700 විතර යනකොට මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ යම් යම් දේවල් මේ දහම් කරුණු ඔය දානය, සීල, සමාධි මේ වගේ යහපත් ගුණාංග ඒ චරිතයට ආරෝපණය කළා, ආරූඪ කළා, අනික් මිනිසුන්ටත් ඒ ගුණ වගා කරගන්න ක්‍රමයක් මේ ජාතක කතාකාරයෝ ලිව්වා. ඒ වරදක් නෑ. එවන් මිනිසුන්ට යම් යහපතක් ආවා. අර මහෞෂධ පඬිතුමා උම්මගේ ජාතකයේ ඒ අර යම් ඥානයක් ප්‍රඥාවක් ඇති කරගන්න ලිව්වා. ඉතින් ඒක නිසා මේවා මේ බෞද්ධ සාහිත්‍ය කතාකාරයෝ බුදුහාමුදුරන්ට බෝසත්තුමාට අතීතයට සම්බන්ධ කළා කිව්වහම මිනිසුන්ගේ හිත ටිකක් මෙල්ල කරගන්න පුළුවන්. හිත ටිකක් වදිනවා. ඒ අනුව ජාතක කතා මිනිසු කියලා කියවන්න පටන් ගත්තා. නමුත් මේවා අර මේ භව උදුරා දමන්නට උපකාර වන මූල ධර්ම යම් යම් දේවල් ගැබ්බිලා තියෙනවා. ඔය සීල, සමාධි, ප්‍රඥාව සහ දානයට අදාළ. එහෙම නැත්නම් දස පාරමිතාවලට අදාළ දේවල් තමයි බොහෝ දුරට ජාතක කතාවල තියෙන්නේ. නමුත් අපේ හිතේ තියෙන මේ කෙලෙස් සහ මුලින්ම සමුච්ඡේද වශයෙන් කෙලෙස් උදුරා දමන්නට පුළුවන් කාලෙක මේ ජාතක කතා වලින් වැඩක් වෙන්නේ. අර අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගත්තට පස්සේ ජාතක කතා කියවගෙන ඉන්න ඕන කමක් නැහැ. මේ කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම තමන්ටම උදුරා දාන්න පුළුවන් ධර්මඥානයක්, ධර්ම අවබෝධයක්, බුද්ධ ශක්තියක් තමන්ට ලැබෙනවා. ඒ අනුව නිවන් දකින්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, මානසික මන්දභාවයෙන් පෙළෙන අයකු අඩු වයසේ මිය යාමේදී ඇතිවන චුති චිත්තය කෙඹුදු වේද?
මානසික
මන්දභාවයෙන්, ඒ කියන්නේ මන්ද මානසික
භාවයෙන්,
ඒ කියන්නේ අයකු අඩු වයසේ මිය යාමේදී
ඔව්
ඇතිවන චුති චිත්තය කෙඹුදු වේද?
ඒ පුද්ගලයා දැන් මානසිකව යම් ආබාධයකට පත් වෙලා නම් මෙනෙහි කරන්න බැරි නම්, හොඳ නරක තේරුම් ගන්න බැරි නම්, හේතුඵල තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයා මන්ද මානසික තත්ත්වයක්. ඒ පුද්ගලයා මේ ජීවිත කාලය තුළ කරගත්ත කර්මයකුත් හොඳ හෝ නරක හෝ දෙකුත් නැති වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා අවසීයෙන් අර චේතනාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා මරණයටපත් වුණාම ඒ පුද්ගලයාට උරුම වෙන්නේ මේ ජීවිත කාලයට පෙර යම් ජීවිත කාලයක කරගත්ත යම් ආකාරයක කර්මයක්. මේ ජීවිත කාලේ යම් කර්මයක් කරගත්තා නම් ඒක තියෙනවා. ඒ වගේ ඒක පාපයක් හෝ පුණ්‍ය කර්මයක්. නමුත් ඒ පුද්ගලයාට අර අඩු වශයෙන් මැරුණා නම් වෙන්නේ කල්පනා කරලා චේතනාවක් නැහැ. ඒ නිසා මීට පෙර කරගත්ත අර ගරුක කර්මයක් හෝ අර ආසන්න ආචින්න කර්ම වගේ කර්මයක් එක අප්‍රාපරිය කර්මයක් ඒ පුද්ගලයාට පටිසන් දීලා මේ වෙනවා. ඒ අර පဋාණ ප්‍රකරණේ මේ කරුණු විග්‍රහ කරලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ, වර්තමානයේ පාසල්වල දරුවන් වැරදි කරන විට සමහර ගුරුවරුන් ඒවා නොදැක්කාසේ නොයසුනාසේ සිටිති. වැරදි නිවැරදි කරන්න සහ ගුරුවරුන් දරුවන් කරන වැරදි නොසලකති. දරුවන්ගේ වැරදි නිවැරදි කිරීමට යන ගුරුවරු තරහත් මවාගෙන දරුවන්ගේ වැරදි නිවැරදි කරන්න සුළු මොහොතකට හෝ දරුවන්ගේ සිත් රිදවීමට කිරවීම කරවීම අකුසල කර්මයක්ද? පහසු කරුණාවෙන් පහදා දෙන්න.
ඒක ඉතින් මෙහෙමයි. එකත් චේතනාහම් වික්කවේ කම්මං අදාමි කියන ධර්මතාවයට ගල්පා බලන්න. තමන්ගේ චේතනාව දරුවව කොයි දෙයෙන් හරි සුමගට ගන්න නම් යහපතට ගන්න නම් හේතුඵල ධර්මයේ කියා දීලා දරුවව නිසිමගට ගන්න නම් පොඩි අර තර්ජනයක් තරවටුවක් ඒ කාලෙත් කරලා තියෙනවා. මේ ඔයා කතා බුද්ධ දේශනාවෙත් තියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක චේතනාව යහපත් නම් ඒ ගුරුවරයාගේට පාපයක් අවඩක් අසාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් චේතනාව අයහපත් නම් එතෙන්දි ඒ චේතනාව අර තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් නම් ඒකේ චේතනාව අනුව තමන්ට ඵල විපාක දෙනවා. තමන් ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කළා වෙනවා. ඒකයි වෙන්නේ.
ස්වාමීන් වහන්සේ, සමත භාවනාවට වාඩි වුණාම සිත එකඟතාවයේ ඒකාග්‍ර වන විට මෝපෙදස හිරිවෙටි තවදුරටත් භාවනා කරන්න අපහසු වෙනවා. එහෙත් සිතර දැනෙන්නේ සතුටක් ප්‍රීතියක් වගේ. මේ අසනීපයක්ද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පහදා දෙනෙමින් කාරුණික ඉල්ලා සිටිමි.
ඒ සඳහා කළ යුත්තේ යුගනද්ද භාවනාව පටන් ගන්න සමතය අත්හැරලා. මොකද්ද කරන්න ඕන? සමතය නවත්තන්න. යුගනද්ද සමත විපස්සනා දෙකම එකට ආනපාන සති සමාධිය ඇටියට කරන්න. එතකොට සතර සතිපට්ඨානෙ පූර්ණ වෙන විදිහට ආනපාන සති සමාධිය කරන්න. එතකොට හරියනවා. සමතේ විතරක් කරන්න එපා. කීයටවත් මේ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතේ දැන් තියෙන කාලේ. ඒ බුදුහාමුදුරුව නොහිටපු බුද්ධ භාෂිතේ බුද්ධ දේශනාව නොතිබුණු මේ 2005න් ඉස්සෙල්ලා මෙහෙම නිවන් දකින බුද්ධ ධර්මයක් මේ රටේ ලෝකෙ කොහෙවත් තිබුණ නැහැ. ඒ කාලේ සමතේ වැඩුවා. දැන් ඒ 2005න් පස්සේ මේ සමත විපස්සනා දෙකම කරන්න පුළුවන්. යුගනද්ද භාවනාව ආනපාන සති සමාධිය පිරිසිදුව අස්සපස්ස විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් සමතේ කරන්න ඕනේ නැහැ. බෞද්ධයෙක් හැටියට සමතෙන් විතරක් සෑහෙන්න යන්න එපා. සමතේ කාටවත් යහපතක් වෙන්නේ නැහැමයි කවදක්වත් අසඤ්ඤතලයට යන එක තමයි අවසානයේ වෙන්නේ.
ස්වාමීන් වහන්සේ, අරිහත් ඵලයටපත් උත්තමයෙකුට තමන් යලි උපතක් නැති බව දැනෙනවාද?
ඔව්, දැනෙනවා. ඊට පස්සේ නහි ජාතු ගබ්බසෙයම් පුනරේත්‍යති හැමනනම් අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව තේරෙනවා. තමන් ඊට පස්සේ කිසි තැනක හිතෙන් උපාදානය කරගෙන නැහැ. අර සබ්බූපදී පටි නිස්සග්ගෝ කියන තත්ත්වය ඒ පුද්ගලයාට තියෙනවා. එමනනම් විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන මේ ධර්මතාවයන් යථා පරිදි තේරුම් ගන්නවා. ඒ අනුව කොතැනකවත් උපාදානයක් අල්ලා ගැනීමක් එකතු කර ගැනීමක් ගැටීමක් ඇලීමක් මුලාවක් නැති බව දන්නවා. රාගයෙන් තොර බව, ද්වේෂයෙන් තොර බව, මෝහයෙන් තොර බව තමන්ම දන්නවා. ඒ නිසා උපේක්ෂිතෙන් ඒ සියලු දේ විමසා
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෙම ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී එදිනෙදා ජීවිතයට ලැබෙන පහසුව විස්තර කර දෙන්න.
මොකද්ද මොකද්ද?
මෙම ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී එදිනෙදා ජීවිතයට ලැබෙන පහසුව විස්තර කරන්න.
තරහ යන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, තරහකාරී වුණ, ඒ වගේම ඇලෙන්න, ඒ නිසා ගැටෙන්න, මුලා වෙන්න, කොයි තරම් සාහනයක්ද, ශාන්තියක්ද, සුවයක්ද කියලා හිතෙනවා. ඕන මිනිහෙක් ගන්නවත් අපි ගන්න ඒකට කරන්නේ එච්චරයි. මේක හිතන්න පුළුවන් නම් ගන්න එන මිනිස්සු ඔය ඕන එකක් කරේ, බණින්න එන මිනිස්සු ඔය බැලලා ගියා. ඔය ඕන එකක් කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. අනිත් පාර මේ අපි ගාව තියෙන මොනවා හෝ කවුරු හෝ අරන් යනවා නම් හොරෙන් නොකිය අරන් ගියා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ඇතිනේ, ඒකින්ද අරන් ගියා. ඒකයි හිතන්න ඕන.
ස්වාමීන් වහන්ස, දේවතා සූත්‍රය යනු කුමක්ද?
දේවතා සූත්‍රයට කොම්බුවක් දාලා.
දේවතා නෙමෙයි දේවතා කියලා තියෙන්නේ.
ඔව්, ඒක කොම්බුවක් දැම්මම හරි.
දේවතා සූත්‍රය.
දේවතා සූත්‍රය තියෙනවා එකක් නෙමෙයි, දේවතා සූත්‍ර 20 ගාණක් තියෙනවා. දේවතාව, දේවතා අනුසතිය, ද්විදේනම් වදාමි කියලා දේවතාවය. දේවතාවය කියන්නේ දෙපැත්ත. මේකට කොම්බුවක් දැම්මා පස්සේ කාලේ. ඒ අනුව දේවතා දැන් වෙන මොකක්වත් නෙමෙයි, මේ කාටත් හොඳට පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා. දේව ධර්ම ජාතකය. මොකද්ද ජාතකයේ නම? මේක ද්ව ධර්ම ජාතකය. මොකද්ද මේ ධර්මතා දෙක? හිරි ඔතප් ලැජ්ජාබයි. ලැජ්ජාබයි දෙයියන්ට තියෙනේවද? ඈ දැන් මෙතන මේ කට්ටිය මේ ඇඳුම් ඇඳගෙන ඇහිලා තියෙන්නේ මොකද? ඈ ලැජ්ජාබයි නිසා. මේකයි මේ දේව ධර්මය. මේක දේව ධර්මයක් නෙමෙයි, මේක ද්ව තා ධර්මයක්.
ඒකේ තියෙන ස්වාමීන් වහන්සේ එහි ඇති ලෝකුඹු නිරය සහ
ඒව පස්සේ කාලෙක අටුවාකාරය ලියුවා.
අසිපත් වනය සැබෑ.
ඔව්, ඒව පස්සේ කාලෙක අටුවාකාරය, ඔය අර්ථකථාකාරය වගේ ඒවා ලියලා පෙන්නලා තියෙනවා. ඒක ඇත්ත. ඒව ධර්මය නෙමෙයි. ඒව ආගම.
යෝගාචරයන් දකින්නා වූ ශුන්‍යතාවය පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි.
රාගයෙන් ශුන්‍යයි, ද්වේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශුන්‍යයි. ඒකයි දකින්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඇලීමෙන්, ගැටීමෙන්, මානෙන් ශුන්‍යයි කියන එකයි ශුන්‍යතාවය. වෙන මොකක්වත් නෙමෙයි.
මේ අන්තර්ජාල ඔස්සේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙන ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, සීලුම දේ සිදුවන්නේ හේතුඵල ධහමට අනුව නම් යම් වැදගත් ක්‍රියාවක් කිරීමට පෙර සුබ නැකත් නිමිති බැලීමෙන් ප්‍රතිඵලයක් තිබේද?
ඔව්, තමන්ගේ තුන්සිත පහදාගෙන මේ යම් වැඩක් ඒ හේතුඵල ධහමට බහ ගලපා බලා මේ හේතුව කිරීම නිසා තමන්ටත් අනුන්ටත් යහපනත් වෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන හොඳම නැකත හොඳම වෙලාව. වෙන නැකත් බැලුවේ නැතුවට කමක් නැහැ.
ස්වාමීන් වහන්ස, සිය දිවි නසාගත් හානි කරගත් පුද්ගලයෙකුට නැවත ඉපදීමක් ඇද්ද?
එය
කුමන ආත්මයක්?
නිවන් දකින්නකන් සිය දිවි හානි කරගත්ත තියා මොනවා වුණත් ආයි නැවත ඉපදෙනවා. හැබැයි කොහේ උපදිනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා සිය දිවි හානි කරගත්ත සියලුම දෙනා, හැබැයි මෙහෙමයි, අරහත්ත්වයටපත් වෙලා සිය දිවි හානි කරගත්ත අය පිළිබඳව ත්‍රිපිටකේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. එනිසා අරහතුන් වහන්සේ කෙනෙක් හැටියට සියලු විහානි කරගත්තොත් එතෙන්දී නැවත උපදීමක් නැහැ. නමුත් අර පෘථග්ජන පුද්ගලයෙක් සියලු විහානි කරගත්තොත් නැවත අනිවාර්යෙන් කොහේ හරි උපදිනවා.
සෝමනස, බුද්ධත්වයට නියත විවරණයක් ගත් පසුව සතර අපායේ ඉපදී හැකිදයි පහදා දෙන්න.
දැන් ඔය පස්සේ කාලෙක ලියපු ජාතක කතාවල 555 ජාතකයේ අනාගත වංශ දේශනාවේ අපේ ගෞතම බුදුහාමුදුරුව ගැන කියලා තියෙන තැන්වල දැන් අර හරකෙක් වෙලා, වඳුරෙක් වෙලා, අලියෙක් වෙලා මෙහෙම ඉපදිලා තියෙනවා. ඒ හතර අපායද නැද්ද? හතර අපාය. ඉතින් ඒක නිසා මේ ගතියට අදාළව යම් යම් බෝසත්ව රූපව ගතිය හදාගත්ත ගතියට අදාළව යම් හේතුවක් නිසා ඵලයක් හැටියට ඒ වගේ තැනක ඉපදෙන්න පුළුවන්කම තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, පහත සඳහන් ගුණ පිළිබඳ සරලව පහදා දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, නායපටිපන්න ගුණය, සාමීජිපටිපන්න ගුණය, පුරිස ධම්ම සාරති ගුණය.
මේ ඔය සියලු ගුණ සුපටිපන්න, යහපත්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ පැතිරීමේ ගුණය. මේ සෑම ඔය ගුණ ඔය මේ සංඝ ගුණ අතර තියෙන සියලුම දේවල් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, ඉවසීම, විමසීම, සනසීමට අදාළ වූ සියලු ගුණ තමයි ඔය මාගදී භාෂාවෙන් වෙන වචන වලින් මේ විග්‍රහ කරලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ, ඇතම් කුඩා දරුවන් සහ එක්කා කෝස් අර ඇමරිකාවේ ඉන්න එවන්නන් පෙර භවය ගැන ප්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳ වාර්තා පළ වී ඇත. එවන්නන් එවැනි ශක්තියක් ලැබුණේ කෙසේද?
එහෙමයි ලංකාවෙත් ඉන්නවා. එහෙමයිට කියන්නත් පුළුවන්. යම් අධිමානසික ශක්තියක් තියෙන මිනිස්සු අදත් උපදිනවා, හෙටත් උපදිනවා, බුද්ධෝත්පාද කාලෙත්, අබුද්ධෝත්පාද කාලෙත්, බෞද්ධ රටකත්, අබෞද්ධ රටකත් මේ සාමාන්‍ය මානසික ශක්තියට වඩා අධි මානසික ශක්තියක් යම් ශක්තියක් තියෙන පුද්ගලයෝ උපදින්න පුළුවන්. දැන් ඔය සමහර විටක අවුරුදු 8 9 අර ලන්ඩන් විශ්වවිද්‍යාලේ මේ තියෙන මේ PhD උපාධිය පවා ගණන් වලින් කරන්න පුළුවන් පුද්ගලයෝ හිටියා ඉන්නවා. ඉතින් ඒක නිසා එයාටත් අධි මානසික ශක්තියක් තියෙනවා, හැකියාවක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දේවල් ඒ මනසේ පිරිසිදු බව නිසා යම් ආකාරයක, හැබැයි ලෞකිකයි භෞතිකයි එක නිවනට උපකාර වන ශක්තියක් නෙමෙයි මේ අධිමානසික ශක්තිය. ඔය ඔය පෙර ආත්මයේ කීවීම වගේ දේවල් එඩ්ගා කේසිලා වගේ, ඒ වගේම තව හුඟක් දෙනෙක් ඔය හුඟක් දේවල් හොයාගත්ත බොහෝ අය සාමාන්‍ය කෙනෙකුට වඩා අධිමානසික ශක්තියකින් යුක්ත වූ අය.
ස්වාමීන් වහන්ස, හෙළ අටුවාව වර්තමානයේදී කියවීමට යම් පහසුකම් තිබේද?
හෙළ අටුවා ටික ඔක්කොම පිච්චුවානේ. ඉතින් කොහොමද කියවන්නේ? ඔක්කොම ටික පුච්චලද? දැන් මේ කියන්නේ හෙළ අටුවා වල තිබිච්චා තමයි. ඒකයි කියන දැනගන්න ඕන. මේ කියන්නේ, මේ දේශනා කරන්නේ, මේ සම්දේශනාව ද්වතාවේ ත්‍රිපරිවර්තී චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ මේ සියලු මේ කියන දේශනාවල ලියපු දේවල් සියලු දේ ඔය හෙලාටුවා වල තිබිච්ච ඊටාම පිරිසිදු බුදුහාමුදුරන්ගේ ධර්මයේ සිංහලෙන් කියලා ලියලා තිබිච්ච හෙලාටුවා වල තියෙන දේවල් තමයි මේ නැවත මතු කරලා කියන්නේ.
ස්වාමීන් වහන්සේ, සද්ධා යනු සද්භාවයට පත්වීමද?
නෑ නෑ නෑ, මං කිව්ව හේතුඵල ධර්මයට බහගලපා බලා නිවැරදි දේ කිරීමත් වැරදි අත්කිරීමත් සද්ධා හෝති. සද්දස්ස කුලපුත්ත.
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, අර්ථය පැහැදිලි කර දෙන්න. සංකප්ප රාගෝ,
සංකප්ප, කප්ප කියන්නේ කාලපරාසය, සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. සංකප්ප රාගෝ
පුරිසස්ස කාමෝ,
පුරිසයාගේ පුද්ගලයාගේ කාමය, අය කාය රම්ණය කිරීමේ ගතිය එන්නේ මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේක නිසා එහෙම නැත්නම් අපිට මේ ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න හේතු වෙන්නේ මේ පුරුෂයා තුළ ඇති වූ අර සංකප්ප. සං කියන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ නිසා.
අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්නයක් යොමු කළා තියෙන ස්වාමීන් වහන්සේ, අනිච්චාවත සංඛාර යන සම්පූර්ණ ගාථාවේ අර්ථය පැහැදිලි කර දෙන්න.
දැන් මේ ගාථාව සම්පූර්ණයෙන්ම වචනෙන් වචනේ අරගෙන පැහැදිලි කිරීම තේරුමක් නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛත් ඉවත් කිරීම තමයි මේ අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ මේ ගාථාවේ තියෙන්නේ. ඒ නිසා මේ මරණානුස්සතිය තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ තමන් මේ නිත්‍යයි කියලා හිතන සියලු දේ අනිත්‍යයි, මේ සුකයි කියලා හිතන දේ අවසාන මේ උරුමය දුකයි. මේ අත්තයි කියලා උපාදානය කරගන්න අස්මානෙන් සියලු දේ විපරිණාමයටපත් වෙලා අනාත්ම භාවයටපත් වෙනවා. මේක තමයි මේ අනිච්චාවත සංඛාරා උපාදාය ධම්මෝ ගාවිතාවේ තියෙන සියලු මාර්ගදීපාසාවේ පදවලින් විග්‍රහ කළා තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කළා නිච්ච සුඛාත් මේ බවට මේ නිච්ච සුඛාත් හිතෙන් අයින් කරන්න ඕනේ කියන ධර්මතාවය තමයි මේකේ තියෙන්නේ.
ඒ දෙවෙනි ප්‍රශ්නේ මරණසන් වූ පුද්ගලයෙකු ධර්මානුකූලව අවසන් වශයෙන් කල යුත්තේ කුමක්ද?
මොකද්ද?
මරණසන්න වූ පුද්ගලයෙකු ධර්මානුකූලව අවසන් වශයෙන් කල යුත්තේ කුමක්ද?
මොකක්ම කරන්න බෑ මරණසන්නට ගියාම. කරන්න ඕනේ කොයි වෙලාවෙද?
මේ ඉස්සෙල්ලා.
මේ මනස හොඳට තියෙන වෙලාවේ මැරෙන්න ඉස්සෙල්ලා අද මේ වර්තමාන මොහොතේ රැට ගෙදර ගියාම කවුද දන්නේ මැරෙයිද කියලා. දැන් කරගන්න ඕනේද? දැන් කරන්න ඕන. අයි මැරෙන වෙනුට වෙනක. ඕකම තමයි මේ මෝඩ පෘථග්ජන පුද්ගලයෝ මැරෙනකන් ඉන්නවා ඔක්කොම කරන්නේ. කවදක්වත් කාටවත් කරගන්න බෑ. ඒක නිසා දැන් ඔයගේ ප්‍රශ්න අහන්නේ තෝවගෙනේ. මැරෙනකන් තමයි ඉන්නේ. මැරෙන මොහොතේ ආමුදුන්නමක් ගෙන්නලා රේඩියෝ එකක් දාලා බණක් පිටිසක් කිව්වහම ඔක්කොම වෙනවා කියලා හිතන්නේ. මේ කරගන්න ඕනේ කොයි වෙලාවෙද? අපේ මනස හොඳට පිරිසිදුව හොඳට ශක්තිමත්ව අපිට හිතන්න පුළුවන් වෙලාවේ කරගන්න ඕන දේ කරගන්න ඕන අත්තරින්න ඕන දේ අත්තරින්න පුරුදු වුණොත් මරණ මොහොතේදී අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම කෙඩලා ඉවරයි. ඒකින්ද අපිට උපාදානය කරගන්න වෙන්නේ නැහැ අල්ලගන්න ඕනෙත් නැහැ. අපි නිදහස් වෙලා නිවන්ටම නිවන්ම සාක්ෂාත් කරගන්න බව තේරුම් ගන්න ඕනේ.
ස්වාමීන් වහන්ස දැක්මට ප්‍රමාණවත් ධර්ම දැනුමක් තිබේදීත් දැනුම පසුපස හඹා යන්නේ විඥානයේ වංචනික ධර්මයකට හසු වී
ඔව් මානේ 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 මමත් දන්නවා කියන මානේ මේ තව කාට හරි මේක මම දන්න බව තව කාට හරි පෙන්වන්න තමයි පොඩ්ඩක් දැන් මෙහෙමයි මේ දැනුම ටිකක් ලබා ගන්න මත් වෙනවා උගත්කමෙන් බුද්ධියෙන් දැනුමෙන් මත් වෙනවා. ඒ අනුව ඒ මත් වීමේ ස්වභාවය තමයි මේක මම අරයට පෙන්වන්න ඕනේ. අරයට කියන්න ඕනේ. මම දන්නවා කියලා. මෙන්න මේක වැරදි. ඒක නිසා තමන් මේක හරියටම දැනුම පූර්ණ කරගෙන දැක්මක් බවට පත් කරගන්නා තාක්කල් අනුන්ට කියන්නේ යෑමෙන් වැළකීම වඩාත් යහපත්. හැබැයි ආදර්ශමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඕනම් පොඩි පොඩි ඉඟි දෙන්න පුළුවන්. නමුත් ඒවා පූර්ණසෙන් කීවීමෙන් අමාරු වැටෙන්න ඉඩ තියෙන තමනු එයයි.
ස්වාමීන් වහන්ස අන්තර්ජාලයේ ත්‍රිපිටකය.org හි ඇති ත්‍රිපිටකය සිංහලෙන් තීරුම් ගැනීමට හැකි ක්‍රමයක් පැහැදිලි කර දෙන්න. සුදුසු පාලි ශබ්දකෝෂයක් වැනි දෙයක් ගැන හෝ උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි.
මෙහෙමයි අන්තර්ජාලයේ සිංහල අකුරෙන් මාගදී පද වලින් ලියු ත්‍රිපිටකය අර මූල ත්‍රිපිටකය තියෙනවා. මේක අපිට අර පාලි පාරිභාෂික ශබ්ද වචන මාලාවක් අරගෙන ඒ පාලි භාෂාවට අනුව පද පරම ලෙස පරිවර්තනය කරලා තේරුම් ගන්න බෑ. මේක මේ ධර්මඥානය ධර්ම අවබෝධය ධර්ම විචේ සම්බොජ්ජංගය ඇති වුණාට පස්සේ හේතුඵල ධර්මයට බහ ගලපා බලන්න ණය විනයට සසඳා බලන්න පුරුදු වුණාම මේ සිංහල පුද්ගලයෙකුට මේ මාර්ගදී වචන සියල්ලේ අර්ථ ධර්ම නිරුක්ති යම් තර්මකට නිවනට උපකාර වන තර්මකට යථා භූත ඥාන දර්ශනයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මේක තමන් කරණීය අකරණීය ධර්ම තේරුම් ගැනීම සේවිතබ්බා අසේවිතබ්බා ධර්ම තේරුම් ගැනීම ආනපාන සති සමාධි පීඨා සිටින්නට අවශ්‍ය ධර්මය තේරුම් ගැනීම තමා කළ යුත්තේ. ඒ අනුව තමන්ගේ මේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි වුණ ගමන් මේ මාර්ගදී වචන සියල්ල තමන්ට යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ස්වාමීන් වහන්ස සතිපට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් පරිදි ආහාර
සත්පට්ඨාන කුසල වෙන්න ඇති.
ඔව්.
සත්පට්ඨාන.
සත්පට්ඨාන කුසල පරිදි ආහාර නිරෝධ කරන ආකාරය පැහැදිලි කර දෙන්න.
ආහාර නිරෝධෝ දැන් ආහාර සමුදේ වෙන ආකාරය දැනගන්න ඕන නිරෝධ කරන්න. සත්තරාණ කුසල සූත්‍රය කියන්නේ පියවර හතකින් මේ කුණුමුල් තුන උට්ටාන කියන්නේ උදුරලා ගලවලා අස් කරනවා. මේ කුණුමුල් තුන රාගමුල, ද්වේෂමුල, මෝහමුල පංචස්කන්ධේ උපාදානය කරගන්නා පියවර හතකින් උදුරා දමන්න පුළුවන්. ඒ සූත්‍රය තමයි සත්ත උට්ටාන කුසල සූත්‍රය. සත්තරාණ කුසල සූත්‍රය. මේකේ පළවෙනි එක තමයි මේ රූප පංචස්කන්ධේ මේ රූප සමුදය මේ ආහාර සමුදය. රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ මේ රූප කොටස තේරුම් ගන්න ඕන මේ ආහාර සමුදය වෙන හැටි. මේ විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර මේ ආහාර වර්ග හතරම මේ රූප නිසා තමයි. දැන් මෙතන රූප කිව්වහම අපි හිතන ඔය සාමාන්‍ය රූපයක් නෙමේ. මේක ඇහෙන් දකින චක්කු රූප, කනෙන් අහන සෝත රූප, නාසයෙන් ගන්න ගන්ධ සුවඳ රූප, දිවෙන් ගන්න රස රූප, කයෙන් ගන්න පොට්ටබ්බ පහස රූප, මනසෙන් ගන්න ධම්ම රූප, නැවත අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, අජ්ජත්තික රූප, බාහිර රූප, මේ ආකාරයට මේ රූප සියලු රූප සමුදය ආහාර සමුදය. මේ සියලු රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. ඒ අනුව මේ සත්තරාණ කුසල සූත්‍රයේ මේ තමන්ගේ හිතේ අර උපදින දේවල් නිරෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සියලු දේත් ඔය ආකාරයට පංචස්කන්ධයම මේ උපාදානය කරගන්න දේ හරයක් අර්ථයක් නැහැ. මේක අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මයි තේරුම් ගත්තට පස්සේ මේ සත්තරාණ කුසල සූත්‍රයේන මේ කුණු මුල් තුන උදුරා දාන්නට පිළිසිදු පැහැදිලි මාර්ගයක් බුද්ධ දේශනාවේ බොහොම සරල විදියට දේශනා කරලා තියෙනවා කියලා පේනවා.
ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය ප්‍රේත භූත කියා සඳහන්ව ආත්මවල භූත යනුමින් හඳුන්වන්නේ කවර කොටසයකටද? කරුණාකර පැහැදිලි කර දෙන්න.
මේ එකක්වත් ආත්ම නෙමෙයි. සියලු දේ ගති. මොනවද? ගති. භූත ගතිය. භූත කියන්නේ යමක් අලුතෙන් නිර්මාණය කළා බිහි කිරීමේ ශක්තියක් ඇති අය භූත. වේද කියන්නේ ඒකත් ගතිය. පේ වෙලා ඉන්නවා. අනුන්ගෙන් ඉල්ලන්න යැපෙන්න පේ වෙලා ඉන්නවා නම් එයා පේත. අර අනුන්ගෙන් ඉල්ලන්න පේ වෙලා ඉන්න අයට අමතරව තමන්ටම යම් බිහි කිරීමක්. භූ කියන්නේ භූ කියන්නේ බිහි කිරීම. යමක් නිර්මාණය කළා හදලා යම් කෙනෙක්ගෙන් අර බලෙන් ගන්න පුළුවන් නම් ඒක තමයි භූ කියන එක. භූත පේත කිව්වේ. ඒ වගේම මනුස්ස කිව්වේ මෙනෙහි කළා, මනස පාවිච්චි කළා කටයුතු කරන ගතිය. මේ සියලු තැන්වල ඔය තල 31ේම තියෙන්නේ. මේ නම් 31ක් තිබුණාට මේ ගති 31ක්. දැන් නිම්මාන රති දිව්‍ය ලෝක තියෙනවනේ. මේ රති නිර්මාණය කරගත්ත පර නිම්මිත අනුන් නිර්මාණය කරපු රති. මේ වගේ තු සිත. ඒ වගේම මේ තුනී වූ අර මේ පිරිසිදු සිතක්. මේ සියලු ඔය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල හැම තැනටම නම දාලා තියෙන මේ ගතියට, ගතියකට අදාළ තිරස්චීන ගති. තිරස්චීන කිව්වත් ඒත් ගතියක්. අර සිරස්ව නෙමේ, තිරස්ව මනස මේ මුලේ පිහිටා තියෙන ගතිය. එනිසා මේ ගතියට අදාළව තමයි ඔය ගතිරුව, ගතිගුණ, ගතිහඬ සියලු දේ කෙනෙකුට උරුම වෙන්නේ ලැබෙන්නේ.
ස්වාමීන් වහන්සේ, තිපිරි වට්ටය කෙටියෙන් අර්ථ දක්වලා දෙන්න.
කෙටියෙන් නම් කියන්න බෑ. මේක නම් අඩු ගන්න පැයක්වත් කියන්න ඕන. හැම එකකම වට්ට තුනක් තියෙනවා. පළවෙනි එක සංවට්ට, දෙවෙනි එක පරිවට්ට, තුන්වෙනි එක විවට්ට. වටේ හදාගන්න එක සංවට්ට. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුනම සංවට්ට. ඔය සංකාර කරලා සංචේතනා පවත්ලා සමුදය මේ කිරීම නිසා සංසාර වට්ටයක් තමන්ව වට වුණු, තමන්ව කොටු වුණු, හිර වුණු, මේ ප්‍රියයි මනාපයි මිහිරි කියලා ඔය පංචස්කන්ධය උපාදානය කරගෙන ඒකෙන් යැපෙන්න වටයක් තුල ඇතුළ හිර වෙනවා. ඒක තමයි සංවට්ටේ. මේ හැම කෙනෙක්ම ඔය කූඩුවක් හදාගෙන ඔය කූඩුව හොඳයි ප්‍රියයි මනාපයි කියන්නේ මේ සංවට්ටේ තමයි. ඒ නිසා මේ වට්ටය පරිහරණය කිරීම පරිවට්ටය ඒක පරිහරණය කර කර ඒකම කකා ඒකම සතුටෙන් ජීවත් වීම තමා පරිවට්ටය. ඒ වටෙන් මිදී නිදහස් වීම තමා විවට්ටය. විවට්ටේ ඥාන වටේ කඩල මිඳලා අර විවට්ටති විරෝචති කියන තත්ත්වයට පත්වේ. මේ තුන තමා සීලෙත් තියෙනවාති පරිවට්ටයක්, සීලෙත් සංවට්ටයක්, පරිවට්ටයක්, විවට්ටයක් තියෙනවා. එනිසා මිත්‍යා සීලය සංවට්ටය, ලෞකික සීලය පරිවට්ටය, ආර්යකාන්ත සීලය විවට්ටය. මේ වගේ ඥානෙත් මෛත්‍රියෙත් සමාධියෙත් ධ්‍යානවලත් හැම එකම හැම එකේම වට තුනක් වට තුනක් තියෙනවා. එකක් පැවැත්මට එකක් පවත්වාගෙන යෑමට අනික පැවැත්ම නැවැත්වීමට නිවනට එක උපකාර වෙන එක තමයි විවට්ටි ඥාන.
එහි දෙවිදි ප්‍රශ්නය, ජාත සෝතාපන්න පුද්ගලයෙක් ගිහි ගෙදරක සිටී නම් එම ගෙදර අනිත් අය කියන කරන දේවල් වලින් ඔවුන්ට අරිය උපවාද සිදුවෙනවාද?
සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. තමන් නොදැනම සමහර විට තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන්, සාම්පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. ඒක නිසා තමන්ට තේරෙන්නේ නැහැ තමන් පෘථග් යන පුද්ගලයෙක් ඉඳලා තමන්ගේ ගෙදර තමන් ආශ්‍රය කරන තැනම මේ සෝතාපන්න ඵලයට පත් වූ හෝ ජාත සෝතාපන්න පුද්ගලයෙක් හෝ ජීවත් වෙන බව. ඒ නිසා කරන්න ඕන එකම දේ තමයි, එකම ප්‍රතිකර්මය තමයි යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන හෝ ඒ වගේ ආර්ය කෙනෙකුට ජාත සෝතාපන්න කෙනෙකුට හෝ තමන්ගේ වචනෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් යම් වරදක් පාපයක් හිංසාවක් හිංසාවක් අවඩක් වුණා නම් සමාව අරගෙන ඒකට මට කමා කරත්වා කියලා අර කායේන වාචා චිත්තේන පමාදේන මායකතං ගාථාව කියලා හෝ එහෙම නැත්නම් දැන හෝ නොදැන හෝ මන් ආර්යයන් වහන්සේ කෙනෙකුට මම මේ ආශ්‍රය කරන ජීවත් වෙන අවස්ථාවකදී කොතැනකදී හෝ කවදා හෝ මේ මාර්ය උපාදයක් වුණා නම් මට කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කමාව ලැබීවා කියලා. ඒක නිසා ඒක කිරීම ඕනෑම කෙනෙකුට යහපතක් වෙනවා, අයහපතක් වෙන්නේ නැහැ. ඒකෙන් තමන් අර ආර්ය උපාදයෙන් සාමුලින්ම මිදෙනවා.
ස්වාමීන් වහන්සේ විඥාන
මේක තවත් පොඩ්ඩක් කියන්න ඕන. අද මේ රටේ බොහෝ සෝතාපන්න ගිහියෝ ඉන්නවා. හැබැයි පැවිදි අය හුඟක්ම අඩුයි. පැවිදි අය මං හිතන්නේ 60 දෙනෙක් විතර තමයි අද පැවිදි අය සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්න අය. නමුත් ගිහියෝ ඉන්නවා 3000කට 2800කට තරම විශාල පිරිසක්. ඒ නිසා කොතැනකදී හෝ තමන් අතින් මේ වගේ ආර්යෝපාදයක් ඔය සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකුට වචනෙන් ක්‍රියාවෙන් සිටවිල්ලෙන් හෝ එයාගේ හැසිරීම රටාව අනුව හෝ තමන් අතින් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ බොහොම වැදගත් වෙනවා හැමදාම මේ ආර්යෝපාදයෙන් මිදී නිදහස් වෙන්න මේ කායේන වාචා චිත්තේන පමාදේන මායකතං ගාථාව කියලා හෝ නොකියව කමා කර ගැනීම. ඒකෙන් මිදී නිදහස් වෙන්න හොඳටම පුළුවන්කම තියෙනවා.
ස්වාමීන් වහන්ස, විඥාන ශක්තිය හා විශ්ව ශක්තිය එකක්ද?
විඥාන ශක්තිය හා විශ්ව ශක්තිය ඔව් එකක් කියලා ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි, මේ විඥාන ශක්තිය කියන එක උපදිනව නැති වෙනවා. විශ්ව ශක්තියත් ඒ වගේමයි. ඉපදුණු හැම ශක්තියම උපාද ධම්මා වාය ධම්මා. උපන් මොහොතේ පටන්ම වැය වෙලා ගෙවිලා ඒ ශක්තිය අනිත් පැත්තට යනවා. ඒක විඥාන ශක්තියේ ස්වභාවය ඒකමයි.
ස්වාමීන් වහන්සේ, සිතක සිතුවිලි සමුදය වීම, නිරෝධ වීම එකවර සිදුවේද?
මොකද්ද ප්‍රශ්නේ?
සිතක සිතුවිලි සමුදය වීම, නිරෝධ වීම එකවර සිදුවේයිද?
සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රශ්නය. සමුදය වුණාට පස්සේ නිරෝධ කරන්න බෑ, වැය වෙනවා මිසක. මොකද්ද මේක? හොඳට මේච්චර දවස් මේ ධර්මය තේරුම් ගත්තේ නැති කෙනෙක් අහලා තියෙන. හැබැයි තව හුඟක් ඉන්නවා මේක තේරුම් ගන්න. සමුදය වුණා නම් නිරෝධ කරන්න බෑ. නිරෝධ කරන්න පුළුවන් කොයි අවස්ථාවේද? අනුපාද වශයෙන් සමුදය නිරෝධ කළ යුතුයි. ඒ කියන්නේ සමුදය වෙන්න පෙර නිරෝධ කිරීම අනුපස්සනා අනුස්සති. අනුපස්සනා අනුස්සති කිරීමෙන් සමුදය වෙන්නේ නැහැ. සමුදය වුණොත් මොකද වෙන්නේ? වැය වෙනවා. සමුදය ධම්මාවා වය ධම්ම. දැන් මේක මේ භාවනා වැඩසටහන් වලට ආපු හැම කෙනෙක්ම හොඳට තේරුම් ගත්ත දෙයක් තමයි. මෙතෙක් කල මේ බුද්ධ ආගමේ කොහෙවත් නොකියූ දෙයක්, නොකියන දෙයක්, තේරුම් නොගත්ත දෙයක්. සමුදය වුණොත්, සම්බන්ධයක් ඇති වුණොත් ඒක වැය වෙනවා මිසක් ඒක නිරෝධ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සම්බන්ධය ඇති වෙන්න පෙර සමුදය අනුපාද වශයෙන් නිරෝධ කළ හැකි කළ යුතුයි. මෙන්න මේකයි තේරුම. තරහ ගියාට පස්සේ දැන් මෛත්‍රී කළාට වැඩක් නැහැ. දැන් තරහ එන්න එනවා. තරහ එන්න ඉස්සෙල්ලා අපි ආනපාන සති සමාධිය වැඩියොත් අර කාය අනුපස්සනාව වෙනවා. ඒ අනුව අනුපාද වශයෙන්ම සමුදේ නොඋපදවාම අපි වෙන පැත්තකට හැරෙනවා. දැන් මෛත්‍රී සිතක් තියෙන. දැන් තරහ සිතක් අලුතෙන් උපදින්නෙම නැහැ. දැන් මේක මේ භාවනා වැඩසටහනට ආපු හැම කෙනෙකුටම අපි මේ අනුත්පාද නිරෝධය විග්‍රහ කරලා තියෙනවා. නමුත් තව රටේ මේ සම්මත සම්ප්‍රදායික බුද්ධ ආගමේ කිසිම කෙනෙක් මේකේ යථාර්ථය තේරුම් අරගෙන නැහැ. මෙතනත් මේ ඉන්න මේ බණහපු බොහෝ දෙනෙක් බණ ඇහුවට මේක තේරුම් ගන්න හුඟක්ම අමාරුයි. මේක තේරුම් ගන්න නම් ඒක තමයි මේක දකින්න ඕන. මේක දකින්න ඕන මිසක් මේක දැනුමෙන් ලබා ගන්න පුළුවන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අනුත්පාද වශයෙන් සමුදය නිරෝධ කිරීම. ඒ නිසා අනුත්පාද නිරෝධයේ මිසක් මේක සමුදය උනාට පස්සේ නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙකුට, කිසිම ජගතෙකුට. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක්. දැන් අපි රාගයෙන් කාට හරි සම්බන්ධයක් ඇති කරගත්තාම, අල්ලගත්තාම ඊට පස්සේ ඒක වැය වෙලා යනවා මිසක් ඒක නිරෝධ කරන්න බෑ. ඒක වෙලා ඉවරයි. ඒක තියෙන්නේ දැන් පෝස්ට් මෝර්ටම් එක. ඉතින් ඒක නිසා මේ සමුදය නිරෝධ කළ යුත්තේ සමුදය වෙන්න පෙර අනුපාද නිරෝධය කිව්වේ ඒකයි. නොඋපදවාම සම්බන්ධතාවය අලුතෙන් නොඋපදවාම අලුතෙන් සම්බන්ධතාවය උපදින්නට පෙරම ඒ හිත නිරෝධ කරලා අනුපාද නිරෝධයෙන් ඒක විදී නිදහස් වෙන ඕන. ඒක තමයි අනුසය න අනුසේති කිරීම කියලා බුද්ධ දේශනාවේ තියෙන. අනුසය ඉපදුනාට පස්සේ ආශය වෙනවා ඉබේම. නානුසේති වුණා නම් අන්න අර අනුපාද වශයෙන් නිරෝධය වුණා.
ස්වාමීන් වහන්ස, ආනාපාන සති සමාධිය මනාකොට පුහුණු කිරීමෙන් අවසානයේ නිරායසයෙන්ම මෙය සිදුවේ. සිතට දෙනුනේ නිරාමිස සතුටකි. මේ චිත්ත ස්වභාවය කුමක්ද?
ඒක ඉතින් මේ අර කායිකානුපස්සනාව, වේදනා සුවේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨානයේ පූර්ණ වීමේ සුවයම සතුටම තමයි, සාහනෙම තමයි.
ස්වාමීන් වහන්ස, සෝවන් වීම යනු සිතක් විඥාණයෙන් වෙන්වීමද? කරුණාවෙන් පහදා දෙන්න.
දැක්ම දෘෂ්ටි ආකල්පය මෙතෙක් මේ පංචස්කන්ධයේ ජීවත් වීම, ලෝකය පිළිබඳව, අනුන් පිළිබඳව, තමන් පිළිබඳව තිබුණ තමන්ගේ වැරදි දැක්ම ඒක නිවැරදිව දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත වශයෙන් වීම. එහෙම නැත්නම් සක්කෝ ඌජුච සූජුච සුවචෝ චස්ස මුදු අනති වීම තමා සෝතාපන්ති ඵලයට පත්වීම. තමන්ගේ වැරදි දැක්ම දෘෂ්ටි ආකල්පය නිවැරදිව ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස ඇත්ත දැක්ම තමයි සෝතාපට්ටි ඵලයට පත්වීම කියන්නේ. දස්සනේන සම්පන්නෝ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. රාගය රාගය හැටියට දැක්කා, ද්වේෂය ද්වේෂය හැටියට දැක්කා, මෝහය මෝහය හැටියට දැක්කා. මේ රාගය ද්වේෂය මෝහය නිසා තමන් තුළ කිලුටු වෙන බව දැක්කා. ඒ කිලුටු වෙන බවෙන් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකියි දැක්කා. මේක තමයි සෝතාපට්ටි ඵලය.
ස්වාමීන් වහන්සේ සිව්වනක් පිරිසට දානේ ලබා දෙන අවස්ථාවකදී දෙවරක් දානේ බෙදීම වරදක්ද?
ඒක පොඩි වරදක් තියෙනවා. දැන් අපි හිතමු මේක තියෙනවා මේ බෙදාගෙන කෑමයි බදාගෙන කෑමයි කියන දෙකම. දැන් අපි දැන් පළවෙනි වරට සියලු දේ බෙදාගෙන ගියා. දැන් දෙවෙනි වරට බෙදනවා නම් Tamanට කැමති දේද ගන්නෙ අකමැති දේද? කැමති දේ තමයි දෙවෙනි වරට ගන්න. එතකොට වෙන්නේ මොකද? බදාගෙන ගන්න. දෙවෙනි වරට අපි දැන් බෙදන්නේ බෙදාගෙන යනවනේ. එතකොට Tamanට කැමති දේ ගන්නවා අකමැති දේ නෑ. එතකොට මැනීමක් තියෙනවා. එතකොට බදා ගැනීම වෙනවා.
එනේ ඔක්කොම බෙදා ගන්නවද?
නෑ මෙහෙම. දැන් Tamanට ප්‍රමාණවත් ප්‍රමාණය පළවෙනි වරට බෙදාගෙන යනකොට
නෑ එතනත් අකමැති එකක් තිබ්බොත්
ඒකත් බෙදා ටිකක් හරි බෙදන්න කියන්නේ. ඒක වැරදි මෙහෙම කිව්වේ නැන්න. දැන් අර දායකයා ශ්‍රාවකයා බොහොම සතුටෙන් එනවා දැන් බෙදාගෙන. නෑ නෑ මං ඕක ගන්න නෑ කියන්න බෑ.
ඒක තමයි.
ඒකම උනත් ඒ එතනත් පොඩි
ටිකක් දාන්න කියලා.
ටිකක් බෙදුවාම කමක් නෑ. ඒක හරි. ඒක විකාල භෝජනයක් වෙනවා. එහෙම බැරි වෙලාවත් අර බෙදාගෙන කෑව බදාගෙන කෑවොත් ඒක විකාල භෝජනයක් වෙනවා. විකල් වූ සිතෙන් කරන භෝජනයක්. විකාල භෝජනය කියන්නේ සිතයි විකල් වෙන්නේ. කෑම විකල් වෙන්නේ නැහැ. කාලය විකල් වෙන්නේ නැහැ. විකල් වෙන්නේ මොකද්ද? සිත. අර රස තෘෂ්ණාවෙන්, රස පෙරේත කමෙන්, රස මජරි කමෙන්, රස ආශාවෙන්, රස කෑදර කමෙන් උදේ හීල් දානේ බෙදාගෙන කනවනම් විකාල භෝජනයක්.
ස්වාමීන් වහන්සේ කෙනෙකු විසින් තවත් අයෙකුට කරන ලද අයහපතක් නිසා පළමු පුද්ගලයා තුළ තැන්පත් වන කර්ම බීජ දෙවන්නාට පින්දී පින් පැවරීමෙන් කර්මඵල පරදීම අහෝසි වෙයිද?
මොකද්ද මොකද්ද ආයි ප්‍රශ්නේ කියන්නේ?
කෙනෙකු විසින් තවත් අයෙකුට කරන ලද අයහපතක් නිසා පළමු පුද්ගලයා තුළ තැන්පත් වන කර්ම බීජ දෙවන්නාට පින්දී පින් පැවරීමෙන් කර්මඵල දීම අහුසි වෙයිද?
දෙවන්නා පළවෙන්නා කියන එක තමයි මේකේ අපේ අර අපි සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් ගන්න. ඒක නිසා මේක ඒ දෘෂ්ටි අත්හැරලා කළොත් ඒක සමාව ගැනීමෙන් පින් දීමෙන් පින් පැවරීමෙන් මේ කර්ම වලට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා එකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි ඇත්ත වශයෙන්ම බලන්න ඕන මේක අර හේතුවම අයින් කළා ඵලය නොඋපදවා අනුපාද වශයෙන් ඉවත් වීම අවසාන වශයෙන්. ඉතින් ඒක නිසා දැන් අර අපි මුලින් වරදක් කරලා මේ මොහොතට පෙර ඕන තරම් වරදි කළා කියනවා. දැන් ඒවට අපිට කරන්න වෙන්නේ ප්‍රතිකර්ම උපකරණ. හැබැයි දැන් අලුතෙන් මේ මොහොතේ පටන් ඉස්සරහට අපි මේ හේතු නොකර මේ වැරදි නොකර හේතුවෙන්ම මිදී නිදහස් වීම තමයි අර අනුත්පාද නිරෝධය සමුදේ නොවීම නිදහස් වීම.
ස්වාමීන් වහන්සේ නිවසේට ස්වාමීන් වහන්සේලා වැඩම කොට දන් පූජා කොට පින් අනුමෝදන් කිරීමත් සහ නිවසින් පිටත දන් දී පින් අනුමෝදන් කිරීමේදී නිවසේ සිටින ඇතම් දුර්වල පරදත්ත රූපී ජීවීන්ට නිවසින් පිටදී කරන පින් අනුමෝදනාව ලබාගත නොහැකි තත්ත්වයක් පවතීද?
නෑ, පරදත්ත රූප ජීවීන්ට ඕන තැනක පින් දෙන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. මේ පින් දෙන්නේ හිතෙන්, පින් ගන්නෙ පරදත්ත රූප ජීවීන් හිතෙන්. ඉතින් ඒක නිසා මේකේ තැනේ වෙනසක් නෑ. පන්සලේද භෝගහයටද මේ දානශාලාවකද වෙන තැනකද කියන එක ඒක භෞතික සාධකයක්. ඒ නිසා මේ පින් දෙන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ තුන් සිට පහදාගත්තොත් පමණයි. පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ ඒ අනුව අලුතෙන් තමන්ගේ හිතේ ඇති වූ අර ප්‍රසාදය අනුව. අනු කියන්නේ අලුතෙන් ඇති වූ ප්‍රසාදය මනසින් දන්නවා. මෝදනා මෝදනා කියන්නේ මන මෝදයෙන් මනසින් දන්නුන. ඉතින් ඒක නිසා මේ පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්න පුළුවන් වෙන්නේ හිත පිරිසිදු වුණොත් පමණයි. හිත පිරිසිදු වුණේ නැත්නම් මේ චේතනාව යහපත් නැත්නම් පින් අනුමෝදන් කරන්න කොතෙන් දිදානයක් දුන්නත් ගෙදෙද්දි පන්සලේ හෝ වෙන තැනකදී කරත් අර 305 දාගත්තේ නැත්නම් පින් අනුමෝදන් කිරීමක් වෙන්නේ නැහැ, පින්දීමක් පින් පැවැරීමක් වෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, අප දරුවන්ගේ යහපතට කටයුතු කරමින් ඒ අයගේ දියුණුවට කරුණු සලසා දීමෙන් අප සතුටටපත් වුණේ නම් එය රාගයක්ද?
නෑ, ඒක යුතුකම් වගේ කීම ඉටු කළා. ඒක මුදිතා ගුණය. ඒක හොඳයි. ඒක යහපත්. තමන්ගේ දරුවන් යහපත් ආකාරයට මේ දැන් මෙහෙමයි. දැන් දරුවෙක් හොරකමක් කරලා ඒක වරදක් කරලා පළවෙනියෙන් වුණාම සතුටු වෙන එක ඒක වෙන එක. ඒක යහපත් වැඩක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. දරුවා යුතුකම් වගේ ගිහින් ඉටු කළා යහපත් ආකාරයට අවංකව පිළිසිදුව දරුවාට යහපතක් වෙනවා නම් තමන් ඒකට උදව් කළා නම් උපකාර කරා නම් ඒකට සතුටු වීම ඒක බොහොම යහපත් ගුණයක්. ඒක රාගයක් නෙමෙයි, ඒක මෝහයක් නෙමෙයි, ඒක ද්වේෂයක් නෙමෙයි. හැබැයි අර දරුවට අපි හිතමුකෝ මොනාරි හොරකම් ක්‍රමයක් උපරවැට්ටියක් මේ කියා දීලා දරුවා කොහොම හරි පළවෙනියා කරලා තමන් සතුටු වෙනවා. ඒක අර පිරිසිදු චේතනාවක් අනුව පිරිසිදු ක්‍රමයකින් සතුටු වීම නෙමෙයි, ඒක තියෙනවා මෝහයක් සහ රාගයක්.
ස්වාමීන් වහන්සේ, සිව් පිළිසිඹියාපත් යන්න පැහැදිලි කර දෙන්න.
මේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ මාගදී භාෂාවේ වචනවල අර්ථනානත්වය, ධර්මනානත්වය, නිරුක්ති නානත්වය, පටි සම්බිදා නානත්වය මේ 36 ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ 36 ඔය බුද්ධ භාෂිතේ වචනවලට 36 ආකාරයටම අර්ථ ධර්ම නිරුක්ති නානත්වය විග්‍රහ කළ පටි සම්බිදාර්ථයන් විග්‍රහ කරන්න පුළුවන් නම් අන්නේ උත්තමයා ආර්යයන් වහන්සේ සිව්පිලිසුම් ව්‍යාපත්ලත් ශක්තියක් තියෙනවා. හැම බුද්ධ භාෂිතේ වචනයකම අර්ථනානත්වයක් තියෙනවා. අඩු වශයෙන් ලෞකික අර්ථයක් තියෙනවා, ලෝකෝත්තර අර්ථයක් තියෙනවා, ධර්මාර්ථයක් තියෙනවා, සම්මත පඤ්ඤත්ති අර්ථයක් තියෙනවා. ඒ වගේම නිවනට උපකාර වන අර්ථයක් තියෙනවා, පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාරක අර්ථයක් තියෙනවා. මේ අර්ථ සියල්ලම වෙනස නානා විදියට නානත්වය ප්‍රකාශ කළා. ඒකෙන් නිවනට උපකාර වන දේ පමණක් මග පැහැදිලි කිරීම අර සිව්පිලිසුම් බියාලත් ශක්තිය නැති උත්තමයෙකුගේ ධර්ම දේශනාව ප්‍රකාශය විග්‍රහය.
ගරු ස්වාමීන් වහන්ස, සංගායනාව ගායනාවක් උනේ ඇයි? පැහැදා දෙන්න.
ඒක දැන් ඒ කාලේ ලිවීමක් කළේ නැහැනේ. මුල්ම සංගායනා කළා නිසා ලිවීමක් කළේ නැහැ. ඒක නිසා ඒ පිරිස ඒ බුද්ධ ශ්‍රාවකයෝ එක්කහු වෙලා ඒක අපි අර තම තමන් සංසන්දනය කරන්න එහෙමනම් තම දැනගත්ත දේ අර ආනන්ද හාමුදුරුවොත් දැනගත්ත දේ බුදු හාමුදුරුවන්ගෙන් අහගත්ත දේ සංගායනාවක් කළේ. සංඝයන්නේ මේ සංඝයන්නේ රාගය ද්වේෂය මෝහය ඉවත් කිරීමට බුදුහාමුදුරුව මේ දේශනා කරපු සන්දේශනාව සන්දේශේති සමාධිපේති සමුච්ඡේදේති සම්පහන්සේති සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදියෝති සම්මාදියති මේ වගේ තව උඟක් තියෙනවා. මේ සියලු දේවල් ඒ කාලේ කටපාඩම් කරගෙන ගායනා කළා. ඒකයි සංගායනාවක් උනේ මුල් කාලේ. පස්සේ ඒක ලියන්නත් ගත්ත ඒත් කියව්වේ අර වචනෙම කිව්වා සංගායනාවක් කියලා. නමුත් අද නම් මේ සම්මත මේ ඔය කියන දේශපාලකයෝ මුල් වෙලා කරන්නේ සංගායනාවක් නෙමේ. ඒක කිසිම ධර්මානුකූල දෙයක් නෙමේ. එතන නෑ කිසිම සංදේශනාවක් තේරුම් ගත්ත සං කියන වචනේවත් තේරුම් නොගත්ත පුද්ගලයන්ට සංගායනාවක් හෝ සංදේශනාවක් හෝ කරන්න බෑ. නිවනට උපකාර වෙන විදියට තව තවත් ධර්මය අධර්මය වෙලා තව තවත් ආනන්තේරී පාප කර්ම කරගෙන තව තවත් අපායට යන දේවල් විතරයි අද ඔය පෘථග් යන පුද්ගලයෝ සංගායනාවක් කරන්න උත්සාහ කළොත් වෙන්නේ.
අති ගෞරවනීය අපගේ ගුරුදේවයන් වහන්ස, අපගේ දහම් ඇසූ ඇස පෑදූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබ
චිරත් කාලයක් මෙලෙස ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි අප සීලු දෙනා මෙසේ ගෞරවයෙන් සුභාසින්සනය කර සිටිමු.
හොඳයි එහෙනම් ප්‍රශ්න උඟක් කතා කළා. මම හිතන්නේ පැය දෙකකටත් වැඩි වුණා. පැය දෙකකටම කිට්ටු කාලයක් ගියා. දැන් තවත් යම් යම් කරුණු කරන්න තියෙනවා. මේ සියලුම පින්වතුන් මේ අවස්ථාව වන විට මේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් පවතින අවස්ථාවක්. මේ අවස්ථාවේ මනුෂ්‍යයන් හැටියට අපි මේ විශ්වයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූතවලට මේ ගහ කොළවලට මේ ස්වභාව ධර්මයට අපි අතින් සිදුවිය යුතු යුතුකම් වගකීම් කොටසක් ඉටු කිරීම හැටියට ඒ වගේම මේ භූත පේත දෙවි දේවතා බ්‍රහ්මාදී වශයෙන් අපිට නොපෙනෙන ඒ වගේම අපිට පෙනෙන සියලු දෙනාට අපි අතින් සත්‍යක්‍රියාවක් කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව විනාඩි 5ක් කල් මේ සිත පිරිසිදු කරගෙන මේ සත්‍යක්‍රියා බලයේ මුළු විශ්වයටම සුදු කිරණ ශක්තියක් පතුරවන්න ඕන. ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ සුදු කිරණ ශක්තිය විශ්වයට පතුරවන්න. ඒ සුදු කිරණ ශක්තිය මුළු විශ්වයේ සිතාරාම යන ආකාරයට තමන්ගේ සිතෙන් පතුරවා හරින්න පුළුවන්. එය විශ්වයටත් යහපත්, ගහකොළ වලටත් යහපත්, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරටත් යහපත්. තමන්ගේ යුතුකමක් වගකීමක් ඉටු කිරීමත් වෙනවා. ඒ වගේම මිනිහෙක් හැටියට කරන්න පුළුවන් උපරිම බලයක් ශක්තියක් නිර්මාණය කිරීමකුත් වෙනවා. ඒ නිසා මේ ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන මේ මාගදී භාෂාවේ පදවලින් කියපු කාරණය හොඳට තේරුම් අරගෙන ඒ සත්‍යක්‍රියාව කරලා සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සාහනයක් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන විනාඩි 4ක් මේ සත්‍යක්‍රියාවලේ පතුරවල සෑම කෙනෙක්ම මේ අවස්ථාවේ මේ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තුන් සිත පහදාගත් අවස්ථාවේ අපි අතින් මේ විශ්වයට ඉටු කළ යුතු යුතුකමක් ඉටු කිරීම හැටියට නිශ්ශබ්දව ඒ ආර්ය ධර්මය, ඒ සත්‍යක්‍රියා බලය පතුරවන්න සාදු කාර්යයක්ද. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න නැවතත් මේ සියලු දෙනාට මේ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ධර්ම අවබෝධය සඳහා මේ සියලු සත්‍යක්‍රියා බලයන් සියලු දෙනාටම උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා දැන් මේ අවස්ථාවේ තියෙන්නේ පින් අනුමෝදන් කරන්න අද උදේ පටන් ඊයේ හවස පැමිණිලා ඒ පින්වත් පිරිසක් මහරගම පන්නිපිටියේ ප්‍රදේශ වලින් ඒ යෝධගම ව්‍යාපාර වල මාත්‍රු පවුල් පිටින් සියලු දෙනා ඇවිල්ලා ඊයේ හවසේ ඉඳන් නොයෙකුත් ආකාරයෙන් නන්නයුරින් මේ දානමාන සකස් කළ බුද්ධ පූජාන් පවත්වලා මේ සිවණක් පිරිසට හිල් දානේ දවල් දානේ පිරිනමලා ඕ මහපත් සිටින් පිරිසිදු චේතනාවෙන් පින්කමක් කරගත්තා. ඒ අනුව ඒ සියලු දෙනාටත් ඒ අයගේ ඒ සහභාගී වූ සම්බන්ධ වූ සියලු දෙනාගේම නවින් මිය පරලොවගේ ජීවත්ව සිටින සියලු දෙනාට සියලු ඥාතීන්ට සංසාරගත පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට අපි පිරිසිදු විය යුතුයි. ඒ වගේම තවත් එක් දෙයක් සිහිපත් කරන්න ඕන මේ භාවනා වැඩසටහනක් පවත්වද්දී ඒ වගේම පොහොය දවසටත් මේ වැසිකිලි කැසිකිලි වල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ ඒ භාවනාවට පැමිණි මහත්මයෙක් බොහොම කරුණාවෙන් වීදම් කරලා ඒ මහත්මයාගේම ඒකායන උත්සාහයකින් ඒ වැසිකිලි 10ක් හදලා මේ පින්වත් පිරිස වෙනුවෙන් පූජා කළා. ඉතින් ඒක නිසා ඒකත් අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම යම් කෙනෙක් වගලින් මේ නල ලිඳක් ගහලා ජලය සපයන්න උපකාර කළා. ඒ නිසා දැන් මේ සැප්තැම්බර් මාසේ අද වගේ පොය දවසක අපේ අර සාමාන්‍ය මීට පෙර තිබුණු ලිඳේ වතුර ප්‍රමාණවත් වෙන්න විශේෂයෙන් භාවනා වැඩසටහනට ප්‍රමාණවත් වෙන්න නැතුව වතුර ගේන්න වුණා බෞසල. නමුත් දැන් ඒ නල ලිඳ ගැවු නිසා ඒ ජලය දැන් අපිට ප්‍රමාණවත් පරිදි ගන්න පුළුවන්. ඒ වගේම ඒ ජලය ඉදිරියේදී ටැංකියක් හදලා ඒක රක්ෂණය කරලා ඒ ජලය බෙදා හරින්නට තවත් පින්වතෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සියලු දෙනාටත් අපි පින් අනුමෝදන් කළ යුතුයි. මේ සියලු දෙනාට ඒ ධර්ම දානයට පැමිණි මේ ධර්ම මාර්ගය යන සියලු අයට ඒ ජලය ලබා දීලා යම් උදව්වක් උපකාරයක් කළා මේ මාර්ගය පාදාග. ඉතින් ඒ වගේ තවත් බොහෝ පිරිස් නානා අයුරින් නානා ආකාරයෙන් මේ අයට දානමය පින්කම් කරලා දන් දීලා නොයෙකුත් ආකාරයේ පින්කම් කරන්න ඇති ඒ සියලු දෙනාවත් අපි සිහිපත් කළා. එයටත් එයාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් ජීවත් වෙන සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළ යුතුයි. ඒ වගේම මේ අද දින මේ ධර්මායතනයට පැමිණි ඔබ සැමගේ නමින් මිය පරලොව ගිය බොහෝ ඥාති මිත්‍රාදීන් තමන්ගේ සංසාරේ බොහෝ අතරමං වෙච්ච අය පරදත් ජීවීන් හැටියට පින් ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සියලු දෙනාටම අපි තුන් සිත පහදාගෙන ඒ තමන්ගේ සියලු ඥාතීන්ටත් අනුන්ගේ සියලු ඥාතීන්ටත් පින් දීලා පින් පවරලා කැපකොට පින් දීලා පින් පවරලා ඒ අයව මුදවා නිදහස් කරන්නට තමන් ඒ ණය ගන්න දිනෙන් මිදෙන්නට කටයුතු කළ යුතුයි. ඒ නිසා ඒ සියලුම දෙනාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සියලු පරදත්ත වූ ජීවීන් සියලු දෙවි දේවතාවුන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියෙන් ඒ සියලු දෙනාටත් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා ධර්මාවබෝධය වේවා නිවන් සුවය පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචං අම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං ශ්‍රී සම්බුද්ධම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතන් සමාගමෝ තු යාව නිබානපත්ති උදේ නම් සීල් දනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා.